සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි මහා සතරසතිපට්ඨාන සූත්‍රය නම් වූ ඒකායන නිවන් මාර්ගය විග්‍රහ කර මේ සූත්‍ර ධර්මයේ ඊයේ එක පබ්බයක් පළවෙනි පියවර අවශ්‍යම පියවර ආනපාන සති සමාධි පබ්බය විග්‍රහ කරන්නට යෙදුණා. මේකේ අස්සපස්ස හොඳට තේරුම් ගත යුතුයි. අස්සපස්ස කියන අස්ස සති පස්ස සති අස්සපස්ස අස්ස සිස්සාමීති පස්ස සිස්සාමීති මෙම දෙපැත්තක් නිතරම තියෙනවා. අස්ස පස්ස මේක මේ අද උදේ සේවිතබ්බා සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ කරා. සේවිතබ්බම්පි අසේවි තබ්බම්පි කියන දුවතාවය දෙපැත්ත ආශ්‍රය කිරීම සහ ප්‍රහාණය කිරීම. දැන් මෙතන මේ ආශ්‍රය කිරීම සහ ප්‍රහාණය කිරීම සඳහා පරිමුඛං සතින් උපට්ඨ පෙට්වා ප්‍රතිමුඛයට එන අරමුණු වර්ග හයක් තියෙනවා. ඇහැට එන රූපාරම්මණය, කනට එන ශබ්දාරම්මණය, නාසයට එන ගන්ධාරම්මණය, දිවට එන රසාරම්මණය, කයට එන පහස පොට්ටබ්බාරම්මණය, මනට එන ධම්මාරම්මණය. මේ හයට විතරයි පටිච්ච වෙන්නේ. අස්සපස්ස කරන්න පුළුවනුත් මේ හය තේරුම් ගත්තොත්. මේ සඳහා මේ ආනපාන පබ්බයේ වචන හතරක් තියෙනවා. බොහොම වැදගත් මේ වචන, මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ වචන පහක් තියෙනවා. මේ පහම තේරුම් ගන්න අවශ්‍යයි. මේ වචන පහ මුළු ත්‍රිපිටකයේ ඕනෑම සූත්‍රයක භාවනාවට අදාළ වන සියලු සූත්‍රවල මේ වචන පහම හෝ වචන කීපයක් හෝ සඳහන් වෙලා තියෙනවා. මේකේ මේ වචන තමා පළවෙනි එක පජානාති. මේක පජානාති. පජානාති තියෙනවා ඔය 1, 2, 3, 4 අවස්ථා හතරකම. දෙවෙනි එක සික්කති. තුන්වෙනි එක විහරති. දැන් මේක මේ වචන තුන පජානාති කියන්නේ ජානතෝ කියන වචනයෙන් බිඳිලා ආපු වචනය. ජානතෝ කියන්නේ දැනගන්නවා, දැනුම. පජානාති කියන්නේ එහෙම දැනුමට එහා ගිය තේරුමක් තියෙන වචනයක්. නමුත් ත්‍රිපිටකයේ හැම තැනකම ජානතෝ පජානාති කියන දෙකම පරිවර්තනය කරලා තියෙන්නේ දැන ගැනීම, දැනුම කියන අර්ථයෙන්. දැන් ඇත්ත වශයෙන්ම අපි මේක මේ වචනේ මුලින්ම තේරුම් ගත්තේ නැත්නම් අපේ හිතට අරමුණු වූ වේගය, වේදනාව අලුතෙන් මෙතෙක් නූපන් දෙයක් වේදනාවක් වේගයක් අලුතෙන් උපදින්නට එන බව, ඉපදෙන බව අප තමන් තම තමන් විසින් හරියටම දැන ගැනීම ප්‍රජනනය වීම දැන ගැනීම. පජානාති කියන්නේ ප්‍රජනනය වෙනවා. ප්‍රභාවය වෙනවා. නිර්මාණය වෙනවා අලුතෙන් සකස් වෙනවා කියන එකයි. එනිසා මේ අලුතෙන් සකස් වූ තත්ත්වය තමා තත්ත්වය දැනගැනීම තමා අලුතෙන් වෙනස් වූ තත්ත්වය දැනගැනීම තමා පජානාති. ඒ තත්ත්වය අර අනවශ්‍ය වැරදි වේගයක් නම් කළු කිරණ ශක්තියක් ඉපදෙන වේගයක් නම් රාග අඳුර ද්වේෂ අඳුර මෝහ අඳුර අලුතෙන් ඇතුළට ගන්න යනවා නම් අපි ඒකෙන් අස්වපස්ස කරලා මේ සික්කති කියන දෙවන පියවර තේරුම් ගන්න ඕන. දැන් පජානාති කියන එක තේරුම් ගන්න නම් නප්පජානාති අප්පජානාති නප්පජානාති දෙකම තියෙනවා. සික්කති තේරුම් ගත්තේ නැත්නම් න සික්කති එහෙම නැත්නම් අසික්කති මේකත් තේරුම් ගන්න ඕන. විහරති තේරුම් ගත්තේ නැත්නම් න විහරති කියන මාගදී භාෂාවේ වචන තියෙනවා. ඒ නිසා පජානාති සික්කති විහරති විහරස්මිති කියන මේ වචන මේ පළවෙනි ආනපාන සති පබ්බේදීම තේරුම් ගත යුතුයි. ඒ වගේම අස්සපස්ස තේරුම් ගත යුතුයි. ඒ වගේම මේ දීගංවා කිව්ව එක රස්සංවා කිව්ව එක අපි මේ දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන පුහුණු කරගෙන ආපු ගති පුරුදු තමා මේ දීගංවා කිව්වේ. අලුතෙන් දැන් වර්තමාන මොහොතේ මෙතෙක් පුරුදු නොවු අලුතෙන් අර හැට කනට නාසයට දිවට කයට කියන බාහිර කරුණු පහකට අදාළ වෙන දේවල් අලුතෙන් මේ ගතියක් සකස් වීම තමා රස්සංවා. එකත් තේරුම් ගන්න ඕන. ඒ අනුව තමා අපි මේ ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති තේරුම් ගන්න ඕන. දැන් මෙතෙන්දී අපේ හිතට රූපාරම්මණයක් ආවගේ මොකද හැටයි මේ රූපාරම්මණය එන්නේ. නමුත් ඊට පස්සේ ආයතන පහටම ওই රූපාරම්මණේ වේගය වේදනාව යනවා. ඒක අපි විසින් බොහොම හොඳට දැන හඳුනාගෙන අලුතෙන් ඇතිවන තත්වය ප්‍රජනනය වන පජානාති එකෙන් ශික්ෂණය වෙන්නට තේරුම් ගන්න ඕන. ශික්ෂණය වෙන්න නම් අර ආනපාන සති සමාධියේ පිහිටන්න ඕන. උෂ්ම ගැනීම පිටකිරීම කරාට ඒ ශික්ෂණය ඒ සංවරය ඒ හික්මීම ඇති වෙන්නේ නැහැ. එනිසා මේ සික්කති කියන වචනෙට එහා ගිය වචන තමා සංවරය සංවරති. සංවාරණය කරන්න ඕන. රාගය ද්වේෂය මෝහය එකතු කර ගැනීම විරමණය වාරණය වැළකීම කියන එක තමා සංවරති. එහෙම නැත්නම් කායේන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සබ්බත් සංවරෝ කිව්වේ. ඉතින් ඒක අනුව දැන් ආනපාන සති සමාධියෙහි අපි පිහිටන්නට කටයුතු කරන පිහිටා කටයුතු කරන විහෙරති. විහෙරති කියන්නේ ඒ අනුව වාසය කරන්න මොන වෙන් කරමින් හරිමින් මේ වැරදි දේ වෙන් කර කර තෝරලා බේරලා වෙන් කළා ඒක අත්හරිමින් වාසය කිරීම විහෙරති. වැරදි දේ වෙන් කරලා අස් කරලා ඒක දැකලා ඒ වැරද්ද වැරද්ද හැටියට දැකලා ඒ වැරදි දේ අයින් කළා ඒ වෙනුවට හරිදේ ගැනීම තමා එහෙම වාසය කරනවා නම් දිගටම ඒක විහරති. ඒ විහරති විහරස්මිති විහාරය කිව්වේ ඒ කරන ඒකට පාවිච්චි කරන තැනට කිව්වා විහාරය. නමුත් හිතනුයි මේ විහරති කරන්නේ විහරස්මිති සිද්ධ වෙන්නේ. දැන් මෙහෙම ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන්න පුළුවන් වුණාම දැන් මේක බොහොම සරල දෙයක් වෙනවා. දැන් අපි කරන්න ඕන වර්තමාන මොහොතේ අපේ හිතට එන අරමුණ පිළිබඳව පමණක්මයි මේ පජානාති සික්කති විහෙරති කරන්න ඕන. ඒක අර දීර්ඝ සංසාරේ ගෙන ආපු නිසා එන්න පුළුවන් රස්සංවා වෙන්න පුළුවන් වර්තමාන මොහොතේ අපි අය කන නාසය දිවකය මනට අරමුණු ආරම්මණය වෙන්න පුළුවන් ඊට වඩා බලවත්සේ මන ආරම්මණය වෙන්න පුළුවන් මේ කොහෙන් ආවත් අපි වර්තමාන මොහොතේ අපේ හිතට අරමුණු වන අරමුණ පිළිබඳව පමණක්මයි මෙතෙන්දී බලන්න අවශ්‍ය වෙන්නේ ආනපාන සති සමාධියට ගලපා බලන්නට අවශ්‍ය. දැන් එහෙම වර්තමාන මොහොතේ තමන්ගේ හිතට අරමුණු වන මේ අරමුණ තමා දෙකට බෙදලා ගන්න ඕන සතෝව අස්ස සති සතෝව පස්ස සති. ආශ්‍රය කළ යුතු ඇතුළත ගත යුතු යහපත් අරමුණක්ද නිවන මිදෙන විමුක්තියට පත්වෙන්නට උපකාර වන යහපත් අරමුණක් නම් ඒක ආශ්‍රේවිතාය භාවිතාය බහුලී කතා. රත්වන ගිනි ගන්නා මත් වෙන අර වේගයක් වේදනාවක් ආවේගයක් විඥාන ශක්තියක් ඉපදිලා මේ සංසාර දීගමන දිගින් දිගටම පවත්වාගෙන යන්න උපකාර වෙන දෙයක් නම් වහාම පස්ස සති. ඒ අනුව ප්‍රහාණය කළා එකෙන් විදී නිදහස් වෙන්න ඕන. ඒක තමයි ආනපාන සති සමාධිය. ඊළඟට දැන් මෙතෙන්දී අපි මේක පිළිබඳව මේ සියලු ඉරියව්වලදී කිරීමක් ඒ ආනපාන සති සමාධියේ සීමාවක් නැහැ. ඕන වෙලාවක වර්තමාන මොහොත තුළ. නමුත් දෙවෙනි පියවර කාය කායනුපස්සනාවේ ඉරියාපත පබ්බම්. ඉරියාපත හතරක් බුදුහාමුදුරුව දේශනා කළා තියෙනවා. ගච්ඡන්නෝවා ඨිතෝවා සයනෝවා නිසින්නෝවා සයනෝවා. ගච්ඡන්තෝවා බික්කු ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. ඨිතෝවා ඨිතෝස්මින්ති පජානාති. නිසින්නෝවා නිසින්නෝස්මින්ති පජානාති. සයනෝවා සයනෝස්මින්ති පජානාති. යතා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තත තතානං පජානාති. මේ ක්‍රියාවේ වේගය හොඳින් දැන හඳුනාගෙන අපි මේ සක්මන් මළුවක සක්මන් කරතත් ඇඳක හාන්සි වෙලා නිදාගෙන හිටියත් පුටුවක හෝ බිමක හෝ පර්යංකෙන් හෝ කොහොම හරි වාඩි වෙලා හිටියත් හිටගෙන එක තැනක හිටියත් මේ ඉරියව් හතර තමයි අපි දවසේ කොයි වෙලාවෙ කොතැනකදි කොහොම කළත් මේ ඉරියව් හතර තමයි අදාළ වෙන්නේ. එක්ක ගච්ඡන්නෝවා එක්ක ටිටෝවා එක්ක සයනෝවා එක්ක නිසින්නෝවා. මීට වඩා ඉරියව්වක් නැහැ. තව මීට වඩා මේ ඉරියව් හතරට අදාළ වෙනවා සියලුම අවස්ථා. මේ ඉරියව් හතරෙදිම ඉරියව් හතරේ ඕන අවස්ථාවක අපිට ඉන්න පුළුවන්. ඒ ඉරියව් හතරෙදිම අපි අර ආනපාන සති සමාධියෙහි පිහිටන්නට පිහිටා කටයුතු කරන්නට අවශ්‍යයි. අපි හිතමු අපි සක්මන් මළුවක සක්මන් කරනවා. ඒ සක්මන් කරනකොට අපේ ඇහැට රූපාරම්මණයක් එනවද නැද්ද? කනට ශබ්දාරම්මණයක් එන්න පුළුවන්ද නැද්ද? මනසට අරමුණක් අර රමණයක් ධම්මාරමුණ ආරම්මණයක් එන්න පුළුවන්ද නැද්ද? ඒ නිසා මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට හයටම ඔය සක්මන් කරනකොටත් එන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොටත් එන්න පුළුවන්. ඇඳක හාන්සි වෙලා ඉන්නකොටත් එන්න පුළුවන්. දැඩි නින්දේදී නොවන සෑම අවස්ථාවකම මොන ඉරියව්වක පසු වුණත් ඔය ඇහැට කනට නාසයට දිවට කයට මනට කියන අයට අරමුණු අය එන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකම අපි ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කළ යුතුයි කියන එක තමා මේ දෙවෙනි පබ්බේදී විග්‍රහ කළේ. දැන් ඉස්සෙල්ලා ආනපාන සති සමාධියේ ආනපාන පබ්බේදී කිව්වේ එක ඉරියව්වක් හෝ ක්‍රියාවක් හෝ මොකක් හෝ අවස්ථාවක් නැහැ. ඒක පොදුවේ මේ සාමුලින්ම ධර්මතාවයේ විග්‍රහ කළේ. ඊට පස්සේ මේ ඉරියව් හතරේදී ගච්ඡන්නෝවා ඨිතෝවා නිසින්නෝවා සයනෝවා ඉරියව් හතරෙදිමත් මේ ආනපාන සති සමාධිය හි පිහිටා කටයුතු කළ යුතුයි කියන එකයි. දැන් මේ අපි හිතමුකෝ මේකට දැන් අර රේණුකානේ හාමුදුරුව පොතේ පොතක ලියලා තියෙනවා මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රය කියලා භාවනා කියලා පොතක් මේකේ තියෙන්නේ අර ගච්ඡන්නවා මේ පාදය උස්සනවා ගස්සනවා පද්දනවා ගෙනියනවා තියෙනවා. ඔන්න ඔහොමනේ තියෙන්නේ. ඔය භාවනාද? ඈ මේ කකුල උස්සනවා පස්සනවා ගස්සනවා අර අර ලෝක අරමුණක්. මේක මොකද්ද? ලෝක අරමුණක්. නමුත් දැන් අර ඔය කකුල කොහේ ගෙනිච්චත් ඇහැට පේන රූපය අරමුණක් නම් රාගී අරමුණක් නම් ප්‍රිය අරමුණක් නම් කනට ඇහෙන ශබ්දය රාගී අරමුණක් නම් ප්‍රිය හෝ අප්‍රිය හෝ අම්හිරි හෝ අරමුණක් නම් මනසට එන අර දීර්ඝ සංසාරේ දීගංවා ඒ වගේම රස්සංවා ඒ අරමුණට ගැටුණොත් අර උස්සනවා ගැස්සනවා බද්දනවා වුණාට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි ඇවිදිමින් සක්මන් මළුවේ හිටියත් අපේ ඇහැට රූප ආරම්මණයක් එන්න පුළුවන් ප්‍රියමනාප වූ ඒකට රාගයෙන් ඇලෙන්න පුළුවන් අප්‍රිය අමිහිරි වූ රූපයක් අරමුණු වෙන්න පුළුවන් ගැටෙන්න පුළුවන් ඒ වගේම ප්‍රිය අප්‍රිය අතර මනින්න මැනලා මානෙන් කටයුතු කරන්න පුළුවන්. එහෙම වුණොත් ඔය සක්මන් මළුවේ ගියයි කියලා මේ ආනපාන සති සමාධියේ පිහිටා නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන මේක මේ ලෝක අරමුණක් ලෝකෙනම් එක නිවනට උපකාර වෙන්නේ නමුත් අඬක මේ අධ්‍යාත්මික වශයෙන් මනෝමය වශයෙන් අපි හොඳට තේරුම් ගන්න ඕන අපේ මේ අධ්‍යාත්මික තත්වය කිලුටු වෙන අරමුණක් නම් ඒක අපි වහාම අස්ස පස්ස කරලා ඒක ප්‍රහාණය කරලා අයින් කරලා ඒ වෙනුවට හොඳ එක යහපත් එක නිවෙන එක මිදෙන එක අර සේවිතබ්බා සූත්‍රයේ තියෙන ධම්මපරියායට අදාළ එක ගන්න ඕන. සක්මන් කළත් ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් නිදාගෙන හිටියත් මොන අරමුණක ආවත් ඒක තමයි ඊගාවට අර අත්තිකායෝතිවා පනස සතිපච්චුප්පට්ඨිතා හෝති ආවදේව ඥානමත්තාය පටිසත්තිමත්තාය අනිසිතෝච විහෙරති නච්චකින්චි ලෝකේ උපාදීයති කියලා මේ විග්‍රහ කළේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ සක්මන් මළුවක භාවනා කරනකොටත් තමන්ගේ ඇහැට අරමුණු වෙන්න පුළුවන් කනට අරමුණු නාසයට දිවට කයට මනට හරියටම අරමුණු එන්න පුළුවන්. මේ රාගී අරමුණු ද්වේෂී අරමුණු මෝහී අරමුණු එන්න පුළුවන්. ඒ සියලු අවස්ථාවල ආනපාන සති සමාධිය පිහිටිය යුතුයි කියන එකයි මේකෙන් මේ කායානුපස්සනාවේ කායේ කායානුපස්සනාවේ ඉරියාපත පබ්බේදී විග්‍රහ කළේ. මේක හොඳට තේරුම් ගත්තේ නැත්නම් අර ආනපාන සති පබ්බෙන් කියපු දේ මොන ඉරියාපතේදී වුණත් අනුගමනය කළ යුතුයි කළ හැකි. ඒ අනුව අපිට අර අරමුණට නොගැටී නොඇලී මුලා නොවී ඉන්නට පුළුවන්. ඊළඟට දැන් මේ ඉරියාපත හතරක් පිළිබඳවයි දෙවෙනි එකේ තුන්වෙනි එක ඉතාමත්ම වැදගත් කායේ කායානුපස්සනාවේ සම්පජාන පබ්බේ. දැන් මෙතන පුනජ පරම් වික්කවේ වික්කු අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සමිජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ බාහිතේ සාහිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. දැන් අර ඉරියාපත හතරේ ඉරියව් හතර තුල ඊට එහා ගැඹුරට යනවා ගිහිල්ලා අභික්කන්තේ පටික්කන්තේ අපි අනාගතය ගැන හිතනකොට හෝ අතීතය ගැන හිතනකොට හෝ අර ඉස්සරහා ගැන බලනකොට හෝ පස්ස ගැන බලනකොට අලෝකිතේ විලෝකිතේ මේ අපේ හිතේ අපි කනකොට යනකොට එනකොට නානකොට විදුලි අතු ගන්නකොට කුසියේ වැඩ කරනකොට වාහනයක් එලවනකොට ඊට පස්සේ වැසිකිලි කැසිකිලි යනකොට සංඝාටිපත්ත ජීවර ධාරණේ පාත්‍රාවත කරනකොට පාත්‍රය භාවිතා කරනකොට සිවුර අඳිනකොට ඇඳුම් අඳිනකොට මේ අසිතේ පීතේ බාහිතේ කනකොට මොනකොට මේ සියලු අවස්ථා ඊට පස්සේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ ඇඟ අර ඇඟ මේ නැගිටිනකොට නිදාගන්නකොට ඒ වගේම මේ හිරිහැරීම පිබිදීම නිින්ද කතා කිරීම තුන්හි භාවයේ අර නිකම්ම අර කිව්වේ කිසිම නිමිත්තක් අරමුණක් නැතුව හිත තියෙන මේ සියලු අවස්ථාවලදී අපි සම්පජානකාරී හෝති විය යුතුයි. දැන් මෙතන වචනයක් පාවිච්චි කරලා තියෙනවා සම්පජානකාරී හෝති. මේ වචනේ හොඳට තේරුම් ගත යුතුයි. දැන් මෙතන තියෙන්නේ වචන තුනක එකතුවක්. සම් කියන්නේ මොකද්ද? රාගය, ද්වේෂය, මෝහය. රාගෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරනවා නම් ඒක සම්. ප්‍රජනනය වෙන. පජාන, පජා කියන්නේ ප්‍රජනනය වෙන. අලුතෙන් රාගය, ද්වේෂය, මෝහය හිතට එකතු වෙන, ඇතුල් වෙන වේගයක්, ආවේගයක්, වේදනාවක් අලුතෙන් උපදිනවා නම් ඒකට සං ප්‍රජනනය වෙනවා කියනවා. එවන් ක්‍රියාකාරකම් නකාරී හෝති. එවන් ක්‍රියාකාරකම් වලින් නකාරී හෝති. හෝති කිව්වේ අර හේතු වලින් හේතු නොකර සම්ප්‍රජනනය වෙන ක්‍රියාකාරකම් නොකර ඒවායින් වැළකී මිදී නිදහස් විය යුතුයි කියන එකයි සම්පජානකාරී හෝති. කොයි වෙලාවෙද මේ අපි දවසේ පැය 24 තුර අර දැඩි නින්දට නොගිය සියලුම අවස්ථාවල උදේ නැගිට මොහොතේ ඉඳන් අර තේ බොනකොට, කනකොට, යනකොට, එනකොට, භාවනා කරනකොට හෝ වාහනයක් කෙලවනකොට හෝ මිදුල හතු ගන්නකොට හෝ කුස්සිය උයනකොට හෝ රාජකාරී කරනකොට හෝ තවත් ඕනම වැඩක් කරන්න පුළුවන්. ඒ කිසිම එකක් නොකර ඉඳීම නෙමෙයි මෙතන තියෙන්නේ. සියලු වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒ වැඩ කළ යුත්තේ ඒවා සංප්‍රජනනය වෙනවා නම් ඒවා නොකර ඉන්න ඕන, ඒවන් වැළකෙන්න ඕන. ඒ වගේම ඒවට අර විරුද්ධ වූ සංප්‍රජනනය නොවන ක්‍රියාසිත පාර්ථන, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වගේ යහපත් දේ, යහපත් සිතුවිලි, යහපත් ක්‍රියාකාරකම් කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේක ආනපාන පබ්බය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නටයි මේ සම්පජානකාරී හෝති කියන පබ්බය බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළේ. මේක දවසේ පැය 24 තුර කළ හැකි කළ යුතු සියලු දේවල් මෙතන අඩංගුයි. මේ වැසිකිලි කැසිකිලි යනකොට උච්චාර පස්ස ආවකම්මේ, ඒ වගේම සංඝාටිපත්ත චීවර ධාරණේ, ඒ වගේම සමිජිතේ පසාරිතේ අලෝකිතේ විලෝකිතේ, ඒ වගේම අසිතේ පීතේ බාහිතේ සාහිතේ කන බොන හැම අවස්ථාවක්ම මේකට අදාළයි. ඒ වගේම ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නේ භාවේ මේ අපි දවසකට කරන්න පුළුවන් සියලු කටයුතු මේකේ තියෙනවා, මේකේ ඇතුළත් කරලා තියෙනවා. ඒ හැම අවස් හැම ක්‍රියාවක්ම කරන්න පුළුවන් සංප්‍රජනනය වන ක්‍රියාවලින් විදී නිදහසී නකාරී හෝති. ඒවා නොකර ඉඳීමයි කරන්න. එහෙම සංප්‍රජනනය වෙනවා නම්, සම්බන්ධතාවයක් සමුදය අලුතෙන් බිහි වෙනවා නම්, ඒ ක්‍රියාවෙන්, ඒ කතාවෙන්, ඒ සිතුවිල්ලෙන්, ඒ මෙනෙහි කිරීමෙන් ඒකෙන් වැළකෙන්න ඕන. එනිසා දැන් අපි ඕනම වැඩක් කරන්න පුළුවන්. හැබැයි අර රාගයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් ඒ වැඩේ නොකර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සිටවිල්ලෙන් ඒක කරන්න පුළුවන්. එතකොට සංප්‍රජනනය වෙන්නේ නැහැ, පජානාති වෙන්නේ නැහැ. ඒ ක්‍රියාව නිසා නිවෙනවා, මිදෙනවා, නිදහස් වෙනවා. මේක තමයි දැන් අර ඉරියාපත හතරට පළවෙනි වරට ආවා. ඊට පස්සේ ඕනෑම දවස තුල, පැය 24 තුල කරන කියන ඊතන සියලු දේවල් වලට මේ කාරණේ විස්තර කළා. හැබැයි අර ආනපාන පබ්බේ, ආනපාන සති සමාධියේ පිහිටා සිටීම මේ පියවර තුනේම, ආනපාන සති සමාධියේ ඉරියාපත පබ්බේ, සම්පජානකාරී පබ්බේ තුනම එකක්. ඒක තුනක් හැටියට විග්‍රහ කළේ ඒකේ අවශ්‍යතාවයේ ඉතර ගැඹුරුයි දරුණුයි ඒක වැදගත්. ඒකයි හේතුව. ඉතින් ඒක නිසා මේ තුනම එකට ක්‍රියාත්මක කළ හැකි ආනපාන සති සමාධි පබ්බයත් ඉරියාපත පබ්බයත් ඒ වගේම සම්පජානකාරී හෝති පබ්බයත් මේ තුනම එකක් හැටියට ගත්තාම හොඳට තේරෙනවා අපිට දවස තුල ඕනෑම අවස්ථාවක ඕනෑම වැඩක් කරන්න පුළුවන් කරමින්ම මේ කියන ආනපාන සති සමාධි භාවනාවේ පිහිටා ඉන්නට පුළුවන් අර වර්තමාන මොහොත තුල තමන්ගේ අර ඇහැට කනට නාසයට දිවට කයට මනට එන අරමුණු සියල්ලෙන් අපිට වැරදි දෙයින් මිදී නිදහස් වෙන්න පුළුවන් ඒ වෙනුවට ඒකේ හරි දේ කරන්නට පුළුවන් ඒකයි මේ ඉරියාපත පබ්බේ සම්පජානකාරී පබ්බේ ආනපාන සති සමාධියේ පිහිටා සිටීමෙන් කරන්නට පුළුවන් වෙන්නේ ඒ නිසා මේ තුනම අපි හොඳට එකට එකක් හැටියට ගත්තොත් තේරුම් ගත්තොත් මේ තුනේම තියෙන්නේ අපේ හිතේ පිරිසිදු බව මිදීම නිදහස් වීම විමුක්තිය ඇති කරවන රාගය ද්වේෂය මෝහය නැති කරවන යහපත් පිහිටීමක් ඇති කරන්නට නිවෙන්නට මිදෙන්නට උපකාර වන්නා වූ කරුණු කාරණා තමයි මේ ආනපාන සති පබ්බේ ඉරියාපත පබ්බේ සම්පජානකාරී හෝති පබ්බේ තියෙන්නේ. ඊළඟට කායේ කායනුපස්සනාවේ පටික්කුල මනසිකාර පබ්බං මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ මාගදී වචනයක් තියෙනවා පටික්කුලක. කුලක කියන එක අපි දැන් ඔය ඕන ළමයෙක් දන්නවා මේ වීජ ගණිතය රේඛ ගණිතය අංක ගණිතය ඉගෙන ගන්නකොට කුලක කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. මේ කුලක කියන්නේ කොටස්. අපි මේ කුලක කොටස් 32ක් එකතු කරගෙන ඒ කොටස් 32 එක පුද්ගලයෙක් හැටියට සත්වයෙක් හැටියට ඝන සංඥාවක් හැටියට නීච හැටියට සුඛ හැටියට අත්ථ හැටියට දකින්න පුරුදු වෙලා තීරණය කරලා තියෙනවා. මේ මොකද්ද? පුනච පරම්භික වේ බික්කු ඉමමේව කායං උද්දං පාදතලා අදෝ කේසමත්තකා තච පරියන්ත. තච පරියන්තය කිව්වේ මේ කේසාන්තය සිට පාදාන්තය දක්වා මේ කියරණ ක්‍රියාකාරකම් කායම්. ඉමමේව කායම්. කායම් කිව්වේ මෙතන ඔය විවිධ ආකාර වූ ක්‍රියාකාරකම් කරන්නට උපකාර කරගත්තා වූ කේසාන්තය දක්වා පාදාන්තය තෙක් පිහිටා සිටි තච පරියන්තං පූරං නානාපකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති. මේ අසුචිනෝ කියන වචනේ සුචිනෝ. දැන් අපි පුද්ගලයෙක් සත්වයෙක් ලස්සන ප්‍රිය මනාප වූ රූපයක් හැටුවට අපි අර සුචි. සුචි කියන්නේ අපිට ප්‍රිය මනාප මිහිරි වූ දෙයක් සුචි. නමුත් මේ කොටස් 32 අපි වෙන් කළා බලනකොට ඒ කොයි ආකාරයටද අත්තිමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මේ ආකාරයට මේ තචපරියංකේ කොටස් 32 ගොඩවල් 32ක් හැටියට වෙන් කළා මනෝමය වශයෙන් අපිට දකින්න පුළුවන් වෙන අවස්ථාවදී මෙතෙක් අපි සුචිසේ අපි අර ලස්සනයි ප්‍රියයි මනාපයි සත්වයෙක් පුද්ගලයෙක් හැටියට අපේත් ඇති වූ අර වැරදි සංඥාව සහ මුලින්ම අපිට පුළුවන්කම තියෙනවා වෙනස් කරගන්න. කොහොමද? එක අන්තං අර අටිමස්මින් කායෝ මේ කොටස් 32 වෙනස් කළා. ඒ අනුව සෙය්‍යතාපි භික්කවේ උබතෝ මුඛා පූතෝලි. මේකට උදාහරණයක් දෙනවා බුදුහාමුදු. සෙය්‍යතා පිබික්කවේ උබතෝ මුඛා මුඛා මුඛ කියන්නේ කටවල් දෙකක් තියෙනවා. උබතෝ කිව්වහම උඩ කෙරෝලයි කට කෙරෝලයි පූතෝලි. ගෝණියකට අපි මේ කොටස් 32ක් දානවා. මූතෝලි පුරා නානාපක නානා විහිතස්ස ධඤ්ඤස්ස නානා ආකාර වූ ධාන්‍ය වර්ග ධඤ්ඤස්ස කියන්නේ ධාන්‍ය මොනවද සෙයති දං සාලීනං හාල් වීනං විහිනං වී මුග්ගානං මුං මාසානං මෙනේරි තිලානං කණ්ඩුකානං තමේනම් මේ ඔය කියන මෙනේරි මුං ඇට කව්පි මේ ආදී ඒ කාලේ ඒ රටේ භාවිතා කරපු සියලු මුං ඇට මේ ධාන්‍ය වර්ග 32ක් දැම්මා වගේ දාලා ගෝණියක උඩ කෙරෝලයි යට කෙරෝලයි බැඳා වගේ අපි මේ අපේ මේ තච පරියංකය මේ අපි මේ භාවිතා කරන ඔය ලස්සනයි කියලා නිච්චසේ අපි ප්‍රියමනාප වූ විදිහට රාගයෙන් ඇලෙන්නේ ද්වේෂයෙන් ගැටෙන්නේ මෝහයෙන් මුලා වෙන්නේ මෙන්න මේ අර ගෝණියකට දාලා කටවල් දෙක බැඳා වගේ ඌ මේ ධාන්‍ය 32 හා සමාන වූ කේසා ලෝමා නකා දන්තා මෙන්න මේ ආකාර වූ කොටස් 32ක් එකතු කරගෙන හදාගත්ත මේ සත්ව පුද්ගල සංඥාව අපි නිච්චසේ සුඛසේ අත්ථසේ දකින්නට පුරුදු වෙලා තියෙනවා අල්ලගන්නට ඇලෙන්නේ ප්‍රියමනාපසේ අපි ඔය අර සියලු මේ රාගය ද්වේෂය මෝහය ඇති වෙන්නේ මේ මේ ඇත්ත ඇති හැටියට නොදැකීමේ මේ ඇත්ත ඇති හැටියට දකින්න බුදුහාමුදුරුව මේ පටික්කුල මනසිකාර පබ්බය විග්‍රහ කළා. ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ අපි මේ ප්‍රියයි මනාපයි කියලා ඇලෙන්නේ අප්‍රියයි අමනාපයි කියලා ගැටෙන්නේ ඒ වගේම සංසන්දනය කළා මනින්නේ මේ කොටස් 32කට අයිති වූ මේ ඝන සංඥාවක් දුර සංඥාවක් හැටියට අපි තීරණය කළා මනෝමය වශයෙන් අපි හදාගත්ත සත්ව පුද්ගල සංඥාවක් මේ සත්ව පුද්ගල සංඥාව ඝන සංඥාව දුර සංඥාව අපේ හිතෙන් වෙන් වෙනවා මේ පටික්කුල මනසිකාර පබ්බය මේ කොටස් 32 වෙන් කළා බලන්නට පුරුදුම් වුණොත් එනිසා මෙතන මේ විඥාන ශක්තියක් තියෙනවා නමුත් මේ විඥාන ශක්තිය අර කේසාලෝමා නකා දන්තා කියන ඒවා නෙමේ තියෙන්නේ මේක විඥාන ශක්තිය කියන එක අපිට අදෘශ්‍යමානයි ඒක උදාහරණයකින්වත් අපිට පෙන්වන්න කරන්න පුළුවන් එකක් නැහැ එනිසා මේක මේ විඥානය කියන එක තමා මේ කොටස් 32 එකතු කරලා අපිට මේ ලස්සන කරලා මවා පෙන්නලා අපි මුලා කරලා අර සත්ව පුද්ගල සංඥාවක් හැටියට අපිට දකින්න හදලා තියෙන්නේ. මේකේ ඇත්ත ඇති හැටියට තේරුම් ගත්තාම අර පටික්කුල මානසිකාර පබ්බෙන් අපිට බලන්න පුළුවන් මෙතන මේ සත්වයේ පුද්ගලයක් නෙමෙයි ඉන්නේ මේ ආපෝ තේජෝ වායෝ පඨවි කොටස් වලින් හදාගත්ත ඔය කේසාලෝමා නකා දන්තා තචෝ කියන මේ තච පරියන්තේ කොටස් 32. ඒ නිසා මේක මේ අසුභ අනුස්සතිය මිසක පිළිකුල් භාවනාවක් නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි දැන් මේ සුභයි සුන්දරයි ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා හිතන්නේ මේ ඝන සංඥාවක් සත්ව පුද්ගල සංඥාවක් දකින නිසායි. නමුත් මේක අර කුලකය ඔය පටිය ලෙහෙලා ගැටේ ලෙහෙලා අර ගෝනිය ලෙහුවා වගේ මේක තියෙන්නේ මේ කෙස් ගොඩයි ලොම් ගොඩයි නියපොතු ගොඩයි දත් ගොඩයි ලේනහර මේ බඩවැල් මේ ආකාර වූ ගොඩස් 32ක් බව තේරුම් ගත්තාම අපිට අර සුභ බව සුන්දර බව සත්ව පුද්ගල සංඥාව අර නිච්චසේ සුඛසේ අත්ථසේ මෙතෙක් දැක්ක මේ වැරදි මායාකාරී දර්ශනේ හිතෙන් ඉවත් වෙලා ඇත්ත ඇති හැටියට දකින්න පුළුවන්. ඒ අනුව මේක හොඳට තේරුම් ගන්න ඕන මෙතන තියෙන්නේ පිළිකුල් භාවනාවක් එහෙම නෙමෙයි. මේක තියෙන්නේ අසුභ භාවනාව. ඒක හරි. අසුභය කියන්නේ මේ සුභ බව සුන්දර බව අපි දකින්නේ අර සත්වයෙක් පුද්ගලයෙක් හැටියට නිච්චසේ සුඛසේ අත්ථසේ දකින්න නිසායි. හිතන නිසායි. තීරණය කරන නිසායි. නමුත් මේකේ කොටස් 32 වෙන් කළා බැලුවාම මේක පච්චවෙක්කටි කියන අපිට ඇත්ත ඇති හැටියට දකිනවා එතකොට මෙතන මේ සත්වයෙක් පුද්ගලයෙක් නෑ, මෙතන මේ විඤ්ඤාණයෙන් ක්‍රියාත්මක කරන මායාකාරී දර්ශනයක් විතරයි තියෙන්නේ. ඒ අනුව අනිසිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදීයති. මේකේ උපාදානය කරගෙන අපේ කැමැත්ත අනුව පවත්වන්න නවත්තන්න පුළුවන් දෙයක් නෑ. නිතරම විපරිණාම ධර්මයට පත්වෙන දෙයක් මෙතන තියෙන කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒකයි මේ පටික්කුල මනසිකාර පබ්බෙන්, මේ පටික්කුල මනසිකාර පබ්බයටම අදාළව තවත් පබ්බ කීපයක් ඉස්සරහට තියෙනවා. ඊගාවේක මේ පටික්කුල මනසිකාර පබ්බය හා සමානවම ඊළඟට තියෙන ධාතු මනසිකාර පබ්බං. අර කතාවමයි කියන්නේ පුනච පරම් භික්කවේ භික්කු ඉමමේව කායං යතා ටිටං යතා පනිහිටං ධාතු සෝපච්ච වික්කති. අරක කිව්වේ ඉමමේව කායං උද්දං පාදතලා අදෝ කේශමත්තකා තච පරියංකං ඌරං නාන ප්‍රකාශ. මේකේ කායං යතා ටිටං යතා පනිහිටං ධාතු සෝපච්ච වික්කති. දැන් මෙතන තියෙන්නේ ධාතු හතරක් පමණයි. මේ ධාතු හතර මොකද්ද? අත්ති ඉමස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. දැන් අතන කිව්වේ සත්ව පුද්ගල සංඥාව බිඳින්න, ඝන සංඥාව, දුව සංඥාව බිඳින්න. මෙතන දැන් අපි රත්තරම් බඩු, ලස්සන වාහන, ගෙවල්, දොරවල්, ඉඩකඩම් මේ බාහිර වශයෙන් අපි උපාදානය කරගන්නා සියලු සබ්බ සකල මනාවම අපි දකින්නේ ද්‍රව්‍ය වස්තු ලස්සන හැඩ රුව ඇති දේවල් නිසා උපාදානය කරගන්නවා. නමුත් මේව ඇත්ත ඇති හැටියට බලනවා නම් මේ තියෙන්නේ මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඒ නිසා මෙතන අපිට මේ අපිට පවත්ව ගන්න නවත්ව ගන්න පුළුවන් දෙයක් නෙමේ. කැඩෙන, බිඳෙන, විනාශ වෙන, ගෙවෙන දේවල්මයි මේක තියෙන්නේ. මේ ධාතු හතරමයි. මේ ධාතු හතර මේ ගඩොල් කැටයක් ගත්තත්, ඔය ගොඩනැගිල්ලක් ගත්තත්, කෝපයක් ගත්තත්, අපි මේ අපි පරිහරණය කරන සියලු දේත්, පුද්ගල සංඥා සියලු දේත් මේ කියන චත්තාරෝ මහා භූත චතුන්නන්ත උපාදාය රූපං වලින් තමයි සකස් වෙලා තියෙන්නේ. ඒ අනුව අපිට මේ ඝන සංඥාව, සත්ව පුද්ගල සංඥාව, අර නිච්චසේ සුඛසේ අත්තසේ අපි බොහෝ දේ උපාදානය කරගන්නේ. නිච්චසේ සුඛසේ අත්තසේ මේවා අපිට රූප හැටියට ඇහෙන් කණෙන් ඔය දක්ින මායාකාරී දර්ශනේ. මේ මායාකාරී දර්ශනයෙන් අපි මිදෙන්න නම් මේවා ඇත්ත ඇති හැටියට අර ධාතු විභංගය කරලා බලන්න ඕන. ඉතින් ඒක නිසා මේ ධාතු විභංගය කරන්නට තමයි මේ ධාතු මනසිකාර පබ්බයත් අර පටික්කුල මනසිකාර පබ්බයත් කිව්වේ. දැන් ඊළඟට මෙතෙන්දිත් බුදුහාමුදුරුවෝ උදාහරණයක් උපමාවක් දෙනවා. සෙය්‍යතාපි භික්කවේ දක්කෝ ගෝඝාතකෝවා ගෝඝාතක අන්තේජාතක. ගව ඝාතකෙක් හරක් මරන්නෙක් හෝ හරක් මරන්නෙක්ගේ සහායකෙක් ගාවින් විදිත්වා චතු මහාපතේ කීලසෝ විභජිත්වා. ගාවින් විදිත්වා හරකෙක් මරලා කොටස් හතරකට චතු මහාපතේ කීලසෝ විභජිත්වා බෙදනවා. ගොඩවල් හතරකට ගොඩ ගහනවා. ඒ අනුව මේ හං ගොඩයි, ඇට ගොඩයි, මස් ගොඩයි, බඩවැල් ආදී අර ජරා ගොඩයි. මේ කොටස් හතරකට ගොඩ ගැහුවට පස්සෙත් මෙතන මේ සත්වයෙක් පුද්ගලයෙක් නෑ. දැන් අර හරකෙක් කියලා හිටිය සත්වයා මරලා මේ ගොඩ ගැහුවට පස්සේ මෙතනත් දැන් හරකෙක් කියන්නේ නෑ. හං ගොඩක්, ඇට ගොඩක්, මස් ගොඩක්, බඩවැල් කටු ගොඩක් කියලා කියනවා මිසක්. එය ඒව මේවකෝ භික්කවේ භික්කු ඉමමේව කායං යතා ටිටං යතා පණීතං දාසුතෝ පත්‍ය වෙක්කති. මේ අනුව අපි මේක පසු විපරම් කරන්න ඕන. පච්ච වෙක්කති මේ දැන් ඉස්සෙල්ලා හරකෙක් හැටියට හිටියා, හරක මැරුවට පස්සේ දැන් තියෙන්නේ හං ගොඩක්, ඇට ගොඩක්, මස් ගොඩක්, අර බඩවැල්ලාදී විනාශ මේ අපද්‍රව්‍ය ගොඩක්. මේ කොටස් හතර චතු මහා පිටේ කිව්වේ එකයි. ඉතින් ඒක නිසා මේ වගේ තමයි අපිත් මේ ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා මේ හිතාගෙන ඉන්න මායාකාරී මේ පුද්ගලයන් සත්වයන් කෙරෙහි ද්‍රව්‍ය වස්තු කෙරෙහි තියෙන්නේ ඔය ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතර පමණක්මයි. දැන් අර ඉස්සෙල්ලා කොටස් 32කට බෙදලා පෙන්නුවා කේසාලෝමනකාදන්තා ඒ සත්ව පුද්ගල සංඥාව දුරු කරන්න ඝන සංඥාව දුරු කරන්න අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරන්න. දැන් මේ සියලු දේ කරන්නේ අපි අර නිත්‍යයි සුඛයි අත්තයි කියලා අපි අල්ලගන්නේ හැලෙන්නේ උපාදානය කරගන්නේ අල්ලගන්නේ ප්‍රියමනාප වූ මිහිරි දේවල් වලට හැදෙන්නේ අප්‍රියමනාප ගැටීම් ඇති කරගන්නේ මේ සියලු දේවල් කරෙහි අපේ දැක්ම නිත්‍යයි සුඛයි අත්තයි වූ නිසායි. මේ නිත්‍ය සුඛ අත්ත ඉවත් කරන්න අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කරන්නට සුදුසු වෙන පුළුවන් වෙන ආකාරයටයි බුදුහාමුදුරුව මේ පටිකූල මනසිකාරය ධාතු මනසිකාරය ඊළඟට විශේෂයෙන්ම කාය කායනුපස්සනාවේ නවසීවතික මනසිකාර පබ්බය විග්‍රහ කළේ. ඊළඟට නවසීවතික පබ්බයත් මේකටම අදාළයි. දැන් ඔන්න පුනච පරම් භික්කවේ භික්කු සෙය්‍යතාපි පස්සෙය්‍ය ශරීරං සීවතිකාය යද්දිතං. ඔන්න දැන් අපි මේ කය කියන එකට මාගදී භාෂාවේ භාවිතා කළ තියෙන වචනය ශරීරං සීවතිකාය යද්දිතං ඒකාහමතං. මේ අපි මේ කොටස් හතරක් එකතු කරගෙන ආපෝ තේජෝ වායෝ පඨවි කියන කොටස් හතර එකතු කරගෙන අර විඥාන ශක්තියෙන් තමයි එකතු කරගත්තේ. අර විඥාන බීජය තමයි මේ එකතු කරගෙන අර මෞකුසේ ඉඳන් ඊට පස්සෙත් අපි ආපෝ තේජෝ වායෝ පඨවි හතර එකතු කරගෙන විඥාණයෙන් මේ වගේ මේ ශරීර කූඩුවක් හදාගත්තා. මේ ශරීර කූඩුව දැන් මැරුණා. මේ නවසීවතික පබ්බේ කියන්නේ දැන් ඔන්න අර ජීවත් වෙලා හිටිය පුද්ගලයා මැරුණා. දැන් මේ ජීවත් වෙලා හිටිය මැරිණ හිටිය පුද්ගලයා දැන් මැරුණාට පස්සේ ඇහැ තියෙනවා, තාම කන තියෙනවා, නාසය දිවකය අර හයම තියෙනවා, දොරල් හයම තියෙනවා. නමුත් දැන් මෙතන ක්‍රියාකාරකමක් තියෙනවද? දැන් මෙතන ක්‍රියාකාරකමක් නැහැ. අර වේගයක් උපදවන්නේ නැහැ. අර වේදනාවක් නැහැ. අර කියන චිත්තාවේගයක් අර කියන අර හඹායෑමක් නැහැ. අර විඥාන ශක්තියක් උපදින්නේ නැහැ. අන්න එතන අපි මේ කය කියන දේ තමයි මේ ශරීරං. ශරීරයේ තියෙන හැමම. හැබැයි දැන් එතන පණ නැහැ. පණ කියන්නේ ප්‍රාණය. ප්‍රාණය නැහැ. ප්‍රාණය කියන්නේ අර පානය කිරීම නැහැ. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඇහෙන් රූපේ පාන රූප පානය කළා, කනින් ශබ්ද පානය කළා, නාසයෙන් ගඳ සුවඳ පානය කළා, දිවෙන් රස පානය කළා, කයෙන් පොට්ටබ්බ පහස පානය කළා, මනසෙන් ධම්ම පානය කළා. දැන් මෙතන නැවතුනේ මොකද්ද? අපි ප්‍රාණය නිරුද්ධ වුණා කියන්නේ මේ පානය කිරීම උරාබීම සහ මුලින්ම දැන් නැවතුවා. හැබැයි එතන තාම ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය දිවකය ඕන කෙනෙකුට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ ඇහැ කන නාසය දිවකය මන මේ කියන මේ ඒවා දැන් ක්‍රියාත්මක නැහැ. දැන් අර වේගයක් නැහැ. දැන් අර චක්කුංච පටිච්ච රූපේ උපජ්ජති චක්කු විඥානං වෙන්නේ නැහැ. ඒක නිසා එතන අර පානීන් කියන පුද්ගලයෙක් එතන නෑ. පානය කරන කෙනෙක් නෑ. දැන් රස බලන පුද්ගලයෙක් නෑ. එකතු කරන පුද්ගලයෙක් නෑ. ඒක නිසා විඥාන ශක්තියක් නෑ. ආවේගයක් වේගයක් වේදනාවක් මොකවත් නෑ. මේක මේ සියලු කරුණු කිව්වේ අර පටිකූල මනසිකාර පබ්බය, ධාතු මනසිකාර පබ්බය සහ නව සීවතික පබ්බය අවස්ථා නමයක් තුළදී මේ ශරීර කූඩුව මේක අර ආපෝ තේජෝ වායෝ පඨවි කියන කොටස් හතර එකතු කරගත්ත තැන්වලටම ආපහු ගෙවලා ආපහු බාර දීලා නිදහස් වෙනවා. ඒකට පාවිච්චි කළ තියෙන වචනේ සෝ ඉමමේව කායං උපසංහරති. උපසංහරති කියන්නේ දැන් අර පඨවි කොටසට පඨවි කොටස එකතු වෙලා ආපහු යනවා. ආපෝ කොටසට ජලය ඒ ජලයට යනවා. වායෝ කොටසට වාතය යනවා. තේජෝ කොටසට තේජෝ යනවා. මේ මැරුණ පුද්ගලයාගේ ශරීරය කූඩුව තුළ තියෙන මේ බඹයක් පමණ වූ ශරීර කූඩුවේ අර විඥානය නිරුද්ධ වුණාම විඥානයේ ක්‍රියාකාරීත්වය අහෝසි වුණාම දැන් අර එකතු කළා රඳවාගෙන අල්ලගෙන බදාගෙන උපාදානය කරගෙන තිබුණ දේ දැන් පවත්ව ගන්න බෑ. දැන් ඒවා අයිතිකාරයන්ගේ ඒ නියම තැන්වලට යනවා. පටවි කොටස පටවි මේ මහා භූත ඒ කොටසක් මේ ගත්තේ. ආපෝ කොටස ආපෝ යනවා, තේජෝ කොටස තේජෝ යනවා, වායෝ කොටස වාතයට යනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒක අවස්ථා නමයකදීම මේක මේ විදිහට වෙනවා කියන එක තමා මේ නවසී පබ්බෙන් පැහැදිලි කරලා විග්‍රහ කරලා දීලා තියෙන්නේ. මේ නවසීවතික පබ්බයත් අර පටිකූල මනසිකාර පබ්බයත් ධාතු මනසිකාර පබ්බයත් තුන මෝන වෙලා තියෙන්නේ. මේ ඝන සංඥාව දුව සංඥාව දුරු කරලා මේ අපි හිටිය මේ මෙතෙක්කල් අපි අර ප්‍රිය දෙයට ඇල්ලුනේ අර මායාකාරී දැක්මක් නිසා, අප්‍රිය දෙයට ගැටුනේ තරහ ගියේ වෛර කළේ මේක ඇත්ත ඇටි හැටි නොදන්නා නිසා. ඒ නිසා අර අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරන්නට, නිත්‍ය සුඛ අත්ත හිතෙන් ඉවත් කරන්නට අපිට උපකාර වෙන උදව් වෙන ආකාරයට තමයි මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ විතරක් නෙමේ කායගත සති සූත්‍රයේ මේ පබ්බ 14ම මේ ආකාරයකට විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ නවසීවතික පබ්බෙන් විග්‍රහ කළේ මේ මැරුණ පුද්ගලයෙකුගේ ශරීර කූඩුව අවස්ථා 9කදී කෙලින්ම අර පසට එක්කව වෙනවා පඨවි කොටස, වාතයට එක්කව වෙනවා වායෝ කොටස, තේජෝ කොටස තේජෝ ශක්තියට, ආපෝ කොටස ජලයට එකතු වෙනවා. ඒ මිසක් අපි නැවත මේ සියලුම දෙනා ඔය චතුන්නංච මහා භූතවලින් උපාදාය රූපං හැටියට අපි එකතු කරගන්නවා, අල්ලගන්නවා, ඉටි කරගන්නවා. මේ අපේ ශරීරයේ තියෙන්නේ මේ ගඩොල් කණුවේ තියෙන දේම තමයි. ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. ගඩොල් කණුවේ තියෙන්නේ ආපෝ තේජෝ වායෝ කන් පඨවි. නමුත් ගඩොල් කණුවේ අර සවිඥානික ශක්තියක් නැහැ මේක එහාට මෙහාට කරන්න වෙනස් කරන්න. නමුත් ගඩොල් කණුවක් දිරලා යනවා. මේ කරා මේ කයත් ඒ වගේම අපේ මේ විඥාන ශක්තිය අවසන් වුණාට පස්සේ මේකයි ගඩොල් කණුවයි දරකැලක් හැටියට දෙකම එකයි, දෙකේම වෙනසක් නැහැ. මේක සීපත් කරන්න තමයි අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න මේ පටික්කුල මනසිකාරය ධාතු මනසිකාරය මේ නවසීයතික පබ්බේ විග්‍රහ කළේ. ඒ මිසක් මෙතන මේ අද සම්මත භාවනා මධ්‍යස්ථානවල කියන පිළිකුල් භාවනාවක් එහෙම කිසිම තැනක බුදුහාමුදුරුව සඳහන් කළා නැහැ. පිළිකුලක් යමක් යම් කෙනෙක් යම් දෙයක් කෙරෙහි පිළිකුලක් ඇති කරනවා නම් ඒක ද්වේෂයෙන් ඇති කරන දෙයක්. එතන තියෙන්නේ ද්වේෂයක්. ඒ නිසා බුදුහාමුදුරුව මේ පිළිකුල් භාවනාවක් දුන්නයි කියලා ඔය පටික්කුල මානසිකාර පබ්බේ කියන එක නිකන් ගෙඩි පිටින් වැරදි විදිහට පරිවර්තනය කළා. පටික්කුල කියන එක පිළිකුල් කියන. එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ කොටස් 32ක් තචපරියන්තය අපි බැඳගෙන අපි පුද්ගලයෙක් සත්වයක් හැටියට දකින්න, නිත්‍යසේ සුඛසේ අත්ත හැටියට මායාකාරී දැක්මක් දකින්න පුරුදු වෙලා තියෙනවා. මෙතන තියෙන්නේ අර විඥානයේ වේගයක් වේතනාවක් ඉපදවලා මේ වගේ ගතියක් නිසා මේ වගේ කූඩුවක් හදාගෙන ඒ කූඩුවටයි අපි සත්වයේ පුද්ගලයෙක් හැටියට ප්‍රියයි කියලා හැලෙන්නේ, අප්‍රියයි කියලා ගැටෙන්නේ. ප්‍රියා ප්‍රිය අතර මන්නේ සංසන්දනය කරන්නේ සියලුම දේ, ද්‍රව්‍ය වස්තු පුද්ගලයෝ සත්වයෝ සියලු තැන් අපි මේ ආකාරයට දකින්නේ, හිතන්නේ, තීරණය කරන්නේ, මෙනෙහි කරන්නේ මෙන්න මේ වැරදි මැනීමක් නිසා, මිමක් නිසා. ඉතින් ඒක නිසා යම්කිසි පුද්ගලයකට මේ අනිච්ච දුක්ඛානත් මෙනෙහි කරලා නිත්‍ය සුඛාත් අහි කරන්න පුළුවන් වෙන විදියටයි, උපකාර වෙන විදියටයි මේ පටිකූල මනසිකාර පබ්බේ, ධාතු මනසිකාර පබ්බේ සහ නවසීයතික පබ්බය බුදුහාමුදුරුව විග්‍රහ කළේ. එතකොට දැන් මේ පබ්බ 14ක් තිබුණා මෙතන කායේ කාය අනුපස්සනාවේ. අර මුල් පබ්බ තුන ආනපාන පබ්බය, ඉරියාපත පබ්බය, සම්පජානකාරී හෝති පබ්බය තුනම අර ආනපාන කිරීමට. දැන් මේ ඉතුරු පබ්බ 9, 2, 11 මේ අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරලා මේ ඝන සංඥාව දුව සංඥාව හිතෙන් ඉවත් කළා. ඇත්ත ඇති හැටියට යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී හැටියට මේක මේ දෙස මේ සත්‍යපරියංගයේ දෙස බලන්නට උපකාර වන ආකාරයටයි මෙනෙහි කළේ. ඒ මිසක් මේක පිළිකුල් භාවනාවක් එහෙම නෙමේ. හැබැයි අසුභ භාවනාව එක හරි. සුන්දර බව සුභ බව දුරු කරන්නයි මේ අසුභානුස්සතිය, මේ පටිකූල මනසිකාරය නව ධාතු මනසිකාරය නවසියෝතික සියලු දේ අසුභ අනුස්සතිය එක හරි. අසුභානුස්සතිය කියන්නේ මේ පිළිකුල් මෙනෙහි කිරීමක් නෙමේ. මේක පසු විපරම් කිරීමක් පච්චවෙක්කටි කිව්වේ. ඒක නිසා දැන් මෙතන මේ පායකායනු පස්සනාවේ පබ්බ දාහතරක් විග්‍රහ කළා. මේ පබ්බ දාහතරේ වචන තියෙනවා පජානාති සික්කති විහරති සම්පජානකාරී හෝති පච්චවෙක්කති. වචන පහක් තියෙනවා. පජානාති සික්කති විහරති සම්පජානකාරී හෝති පච්චවෙක්කති. මේ වචන පහ බොහොම වැදගත් ක්‍රියාකාරකම් පහක්. ඒ ක්‍රියාකාරකම් පහම තමන් විසින් මේ ආනපාන සති සමාධියේ වඩන මේ සතරාතිපට්ඨානය වඩන පුද්ගලයෙක් විසින් හොඳට අර්ථ ධර්ම නිරුක්ත හැටියට තේරුම් ගත යුතු තමන් තුළ ඇතිවන වෙනස්කම් විපරිණාමයන් සියලු දේ තේරුම් ගන්නට පුළුවන්. ඒ සියලු වැරදි දේවල් වලින් මිදී නිදහස් වෙන්නට උපකාර වෙනවා මේ වචන පහේ ක්‍රියාකාරකම් තේරුම් ගැනීම නිසා. ඉතින් ඒ අනුව මේ කාය කායනුපස්සනාව තේරුම් ගැනීමෙන් අපිට පුළුවන් වෙනවා අර තාම කායේ කාය අනුපස්සී විහෙරති කියන එක පමණයි මේ පබ්බ 14 දිම කළේ. තාම ඉතිහාට ගියේ නැහැ. ඒ නිසා මේ වේගය මේ අපි මේ අපේ හිතට අලුතෙන් ඇතුල් වෙන වේගය මේ නවත්තන්න තමයි මේ පබ්බ 14ම මේ වේගය සමතේට පත් කළා. මේ වේගය නිවීමක් බවට පත් කරන්න තමයි මේ පබ්බ 14ම බුදුහාමුදුරුවෝ කාය කායානුපස්සී විහෙරති කියන එකේ පබ්බ 14කින් පියවර 14කින්ම කරන්න උත්සාහ කළේ, පෙන්වන්න උත්සාහ කළේ ඇත්ත ඇති හැටියෙන් පෙන්වුවේ. ඒ අනුව අර ක්‍රියාවේ වේගය දැන් හිතෙන් අයින් වුණාට පස්සේ, ඒ ක්‍රියාවේ වේගය හිතෙන් අයින් වුණාට පස්සේ ඊට පස්සේ අර වේගය අලුතෙන් උපදින්නේ නැහැ. අනුපස්සී. අනුපස්සී කියන්නේ අලුත් වේගයක් උපදින්නේ නැහැ. ඔය කියන පබ්බ 14 හරියට ආනපාන පබ්බේ ආනපාන සති සමාධිය පිහිටා හිටිනවා නම් මේ අලුතෙන් එන අර වැරදි වේග සියල්ලම නවතිනවා. ඒ අනුව වේදනාසු වේදනා අනුපස්සී විහරති කියන තත්ත්වයට පත් වෙනවා. දැන් මෙතෙක් වෙලා අර ක්‍රියාවේ වේගය ගැන තමා කතා කළේ. ඒ ක්‍රියාවේ වේගය පාලනය කරගෙන සමතයකට පත් කරගෙන ඒ ක්‍රියාවේ වේගය අලුතෙන් ඉපදීම නැවැත්වීම පිළිබඳව කාය කායනුපස්සනාව. ඊට පස්සේ ඒ වේගය නැවැත්වුවට පස්සේ ඒ වේගය නිසා උපදින වේදනාව සමතයකට පත් වෙනවා. ඒ අනුව තමා වේදනාසු වේදනානුපස්සී විහෙරති කියන එකේ තියෙන්නේ. දැන් මෙතනත් තියෙන්නේ කරුණු තුනක් තියෙනවා. එකක තුන බැගින් තියෙනවා. වේදනා වර්ග තුනක් තියෙනවා. පළවෙනි වේදනාව ඉද භික්කවේ භික්කු සුඛං වා වේදනං වේදයමානෝ සුඛං වේදනං වේදයාමීති පජානාති. පජානාති කියන වචනේ මෙතන විතරක් නෙමේ, මුළු ත්‍රිපිටකයේ කොහේ මොන ආකාරයේ ධර්මයක් දේශනා කළත් මේ පජානාති කියන වචනේ තේරුම් ගත්තේ නැත්නම් ධර්මය තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට ඉද භික්කු සුඛං වා වේදනං වේදයමානෝ සුඛං වේදනං වේදයාමීති පජානාති. දුක්ඛං වා වේදනං වේදයමානෝ දුක්ඛං වේදනං වේදයාමි පජානාති. අදුක්ඛම අසුඛං වා වේදනං වේදයමානෝ අදුක්ඛම අසුඛං වේදනං වේදයාමීති පජානාති. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. මෙතන මේ වේදනාව තුන් ආකාරයි. සුඛ වේදනාව, දෙවෙනි පැත්ත දුක් වේදනාව, තුන්වෙනි සහ වැදගත්ම එක අදුක්ඛම අසුඛ වේදනාව. තුනම වේදනා. දැන් මේක මේ වේදනා කියන එක හොඳට තේරුම් ගන්න ඕන. දැන් සුඛ වේදනාව ලැබෙන්නේ ප්‍රිය වූ මනාප වූ මිහිරි දෙයක් අපි නැවත නැවත ආස්වාදනය කිරීමෙන් පිනවා පිනවා හිත සතුටු කිරීම සොම්නස් බවට පත් කිරීම සුඛං වා වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියම. දැන් මේ අපි දැන් අපි හිතමු මේක අපි හොඳ රස කෑමක් කෑවා දැන් කාලා ඉවරයි. ඒ රස කෑම නැවත හිතෙන් මෙනෙහි කරලා රවුම් ගහලා රෝද ගහලා ඒ කෑම නැවත කෑමේ ආසාවක් අවශ්‍යතාවයක් ආස්වාදයක් අපි හිතෙන් හිතලා රවුම් ගහලා පිනවා පිනවා හිත පිනවනවයි විලා පිනවා පිනවා කටයුතු කිරීම මේ කියන ආමිස සුඛය සුඛං වේදනං වේදයාමිති පජානාති. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම දුක්ඛං වා වේදනං වේදය මේ දුක විඳවා විඳවා අර සුඛ සුඛ කියන ආමිස සුඛය පිනවා පිනවා මේ දුක විඳවා විඳවා. අපි හිතමුකෝ කවුරු හරි ප්‍රිය කෙනෙක් මැරුණා කියලා. ඒ මැරුණ කෙනා සිහිපත් කළා අපි ඒ දුක අවුස්ස අවුස්ස විඳවා විඳවා පාරවා පාරවා නැවත නැවත අඬ අඬා මෙනෙහි කරලා රවුම් ගහලා ඒකයි අර දුක්ඛං වා වේදනං විඳවා විඳවා ප්‍රිය භව පිනවා පිනවා දුක් භව විඳවා විඳවා අදුක්ඛං අසුඛං වා මන මන සංසන්දනය කර කර. ඒ නිසා මේ කියන අර වේදනාව මේක හොඳට තේරුම් ගන්න ඕන. අර පිනවා පිනවා විඳවා විඳවා මන මන හිටීම නිසයි අර ආමිස සුඛය ආමිස දුක්ඛය ආමිස අදුක්ඛම අසුඛය හිතකට ඇති උනේ අලුතෙන් ඇති වෙන්නේ. මේක නැත්නම් මේක නිරාමිස වෙනවා. මේක ඊගාවට ඔන්න දැන් අර වේගය වේදනාව දිගේ අපි රවුම් ගහන්නේ වේගය වේදනාවක් වුණේ නැහැ. වේදනාව චිත්තාවේගයක් විඥාන ශක්තියක් උපේන්නේ නැතුණාම අර විඳවා විඳවා පිනවා පිනවා මැන මැන කටයුතු කිරීම නැවැත්තුවට පස්සේ උපේක්ඛා සිතක් ඇති වෙනවා. ඒ අනුව මේකේ නැවත දෙකකට බෙදනවා. සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං. මේ සාමිස කිව්වේ ආමිස සහිත වූ ආමිස සහිත වූ කිව්වේ අර පිනවා පිනවා ප්‍රියමනාපදේ නැවත නැවත යලි යලි ආස්වාදනය කිරීමෙන් හිතෙන් මෙනෙහි කිරීමෙන් පිනවීමෙන් සාමිසං. ඒක දැන් අපි අර රවුම් ගහන්නේ අපි පිනවා පිනවා කටයුතු කරන්නේ ඒ අනුව නිරාමිසංවා. ඉස්සර සාමිසං උනේ අර පිනවා පිනවා රවුම් ගහා අපි හිතෙන් රෝද කර කර මෙනෙහි කර කර පිනවා පිනවා ආස්වාදනය කළා. දැන් ඒ පිනවා පිනවා ආස්වාදනය කිරීම කරන්නේ නැහැ. හැබැයි අපි ඒක ඒ මොකක් හරි අපි හිතමුකෝ කෑමක් කියලා එක පුද්ගලයෙක් කියලා මොකක් හරි දැන් ඒක නිරාමිසං. දැන් අපි රෝද ගහන්න ඒ අනුව අපි පිනවා පිනවා කටයුතු කරන්න. ඒ නිසා දැන් ඇති වෙන්නේ නිරාමිසං වා සුඛං වේදනං මේ දෙක වෙනස වෙන හඳුනා ගන්න ඕන. මෙතෙන්දි කරන්න තියෙන්නේ කරන්න දෙයක් නැහැ මොකක්වත් වෙනස හඳුනා ගන්න ඕන. ඉස්සෙල්ලා අර ආස්වාදනය කළ පිනවා පිනවා ලැබූ සුවය සාමිස සුවය දැන් පිනවා පිනවා ආස්වාදනය නොකර උපේක්ෂිතින් අපි මේ ඒක සැපක් බව දන්නවා. නමුත් ඒක අර දිගින් දිගටම රවුම් ගන්න පිනවා පිනවා කටයුතු කරන්න. ඒ නිසා ඒක නිරාමිසං වා සුඛං. ඒ වගේම සාමිසං වා දුක්ඛං නිරාමිසං වා දුක්ඛං. අර ඉස්සෙල්ලා විඳවා විඳවා පාර පාර තුවාලේ මේක අලුතෙන් අඬ අඬ හිසිහිපත් වෙන වෙන අවස්ථාවට අඬනවා. දැන් අර කවුරු හරි මැරුණා දැන් මේක නිරාමිසං වා. දැන් අර විඳවා විඳවා කටයුතු කරන්න නැති වුණාම එතන අර නිරාමිසං වා. ඒ වගේම තුන්වෙනි එක සාමිසං වා අදුක්ඛං අසුඛං. මන මන සංසන්දනය කර කර කටයුතු කිරීම ඉස්සෙල්ල කළේ දැන් මැන මැන සංසන්දනය කර කටයුතු කරන්න ඒක නිරාමිසංවා අදුක්කම් අසුකම් මේ වේදනා හය තමා පුද්ගලයෙකුට තේරුම් ගන්න තියෙන්නේ ඒ අනුව දැන් ඒ පුද්ගලයා මේ හයම තේරුම් ගත්තට පස්සේ මේ ආමිස සුවයත් නිරාමිස සුවයත් ආමිස දුක්ඛයත් නිරාමිස දුක්ඛයත් ආමිස අදුක්කම සුඛයත් නිරාමිස අදුක්කම සුඛයත් මෙතෙන් තියෙන්නේ මේ හය තේරුම් ගන්න පජානාති හයෙම තියෙන්නේ පජානාති ඒ අනුව ඉති අජත්තං වා වේදනාසු වේදනානුපස්සී විහෙරති දැන් මෙතෙක් කල් අර ඉස්සෙල්ලා පබ්බ 14ම තිබ්බේ ඉති කායේ කායානුපස්සී විහෙරති දැන් තියෙන්නේ ඉති අජත්තං වා වේදනාසු වේදනානුපස්සී විහෙරති බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති දැන් අර වේදනාව අනුපස්සනා කරනවා ඒ වේදනාව අලුතෙන් උපදවන්නේ නැහැ අනු පස්සනා කරනවා අනුපස්සනා කිරීමෙන් අලුතෙන් ඒ වේග ඉස්සෙල්ලා කායකානුපස්සෙන් නාවෙන් වේගය අලුතෙන් උපදවන්නේ වේගය නැවතුණාට පස්සේ වේදනාව අලුතෙන් උපදින්නේ නැහැ මේක තමයි මේ වේදනානුපස්සනාවේ අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං පිකෝ භික්කවේ භික්කු වේසනාසු වේදනානුපස්සී විහෙරති දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන පෘථග්ජන පුද්ගලයා මේ ආකාරයේ වේදනාවල් දෙකක් තියෙන බවවත් අහලා දැනගෙන නැහැ ආමිස සුවයත් නිරාමිස සුවයත් ආමිස දුක්ඛයත් නිරාමිස දුක්ඛයත් ආමිස අදුක්කම සුඛයත් නිරාමිස අදුක්කම සුඛයත් කියලා මෙහෙම දෙකක් තියෙන බවවත් පෘථග්ජන පුද්ගලයෙක් අහලවත් දන්නේ නැහැ. දැන් මේ ආකාරයට තමන් මේ ආමිසයක් බවට පත් කරගත්තේ අර ප්‍රියමනාප වූ දේ පිනවා පිනවා ආස්වාදනය කිරීම නිසායි. අර දුක් සහිත වූ දෙවෙනි වේශයේ දේවල් විඳවා විඳවා තුවාලේ පාරවා පාරවා නැවත නැවතත් සිහි කර කර විඳවා විඳවා එකත් ආස්වාදනයක්. එක ආස්වාදනයක් නැත්නම් එහෙම අඬ අඬ බිඳවන්නේ නැහැ. අර තමන්ගේ ප්‍රියයක් නැති වුණාම වටිනා මාලයක් හරි දෙයක් හරි මේ ද්‍රව්‍යයක් වස්තුවක් වෙන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. නැති වුණාම අර බිඳවා බිඳවා සිහිපත් කර කර රවුම් ගහ ගහ ඒ ඉන්න කාලේ මෙහෙමයි දැන් නැති වුණාම මෙහෙමයි කියලා මේ සංසන්දනය කර කර මැන මැන මේ මැන මැන විඳවා විඳවා කටයුතු කිරීම. පිනවා පිනවා කටයුතු කිරීම. ඒකමයි මේ ආමිස සුවය සාමිස සුවයක් බවට පත් වුනේ. එහෙම පිනවා පිනවා කටයුතු කිරීම නැවැත්තුවාම විඳවා විඳවා කටයුතු කිරීම නැවැත්තුවාම මැන මැන කටයුතු කිරීම නැවැත්වූ ගමන් ඒවම නිරාමිස සුවය නිරාමිස දුක්ඛය නිරාමිස අදුක්ඛම අසුඛ සුවය තේරුම් ගන්නවා. ඒවා විඳවන දේවල් නෙමෙයි පිනවන දේවල් නෙමෙයි ඒව රවුම් ගන්න දේවල් නෙමෙයි ඒවා නිරෝධ කළ දේවල් ඒ අනුව උපේක්ඛාසිතක් පුද්ගලයෙක් තුළ ඇති වෙනවා. ඒ අනුව තමයි අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං පිකෝ භික්කවේ භික්කු වේදනාසු වේදනානුපස්සී විහෙරති. දැන් අර ක්‍රියා විවේකය අලුතෙන් උපදවන්නේ නැති වුනහම වේදනා විවේකය අලුතෙන් උපදින්නේ නැහැ. අර පිනවා පිනවා විඳවා විඳවා මැන මැන කටයුතු කිරීම නැවැත්වුව ගමන් වේදනාසු වේදනානුපස්සී විහෙරති උනා අනුපස්සී. ඒ කියන්නේ අලුතෙන් වේදනාවක් අර පිනවීමක් විඳවීමක් මැනීමක් නැහැ. දැන් තුන්වෙනි පියවර ඊගාවට චිත්තේ චිත්තානුපස්සී විහෙරති. මේක මෙතෙන්දි වෙන්න ඕන නිවැරදිව ප්‍රජනනය වීම පජානාති හඳුනා ගන්න ඕන තමන්ගේ හිතේ ඇතිවන අර අලුතෙන් ඇතිවන වෙනස්කම වේදනානුපස්සනාවෙත් පජානාති කියන්නේ තමන්ගේ හිතේ අලුතෙන් ඇතිවන වෙනස්කම තමන් විසින් නිවැරදිව දැන හඳුනා ගැනීමයි අලුතෙන් ඇති වූ තත්වය. කතංච පන භික්කවේ භික්කු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. මෙතන තියෙන්නේ කරුණු අටක් ද්වතාවය දෙපැත්ත. දැන් ඉස්සෙල්ලා අර පෘථග්ජන කාලේ අර අලුතෙන් වේගයක් වේදනාවක් එනකොට චිත්තාවේගයක් ආව නිසා ඒ අවස්ථාව ඉද භික්කවේ භික්කු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. ඒ නිසා ඒ මුල් අවස්ථාවේ සරාගී සිත ඒ රාග සහිත වූ සිතකින් තමා මේ වේගය වේදනාව චිත්තාවේගය මතුනේ අලුතෙන් උපද්වා ගත්තේ. දැන් අර වේගය වේදනාව අලුතෙන් උපදින්නේ නැහැ අනුපස්සනා කිරීම නිසා. ඒ අනුව වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. දැනුත් ඒ සිත තියනවා අර රාගය දිගේ රෝධ ගන්න නැතිකොට අර රාගයෙන් තොර වූ අර පිනවීම විඳවීම මැනීම නැවැත්තුවට පස්සේ දැන් හිත වෙනස්. ඉස්සෙල්ලා ඒක සරාගං වා චිත්තං, දැන් ඒක වීතරාගං වා චිත්තං. ඒ වගේම සදෝ සංවා චිත්තං විත දෝ සංවා චිත්තං, සමෝහං වා චිත්තං විත මෝහං වා චිත්තං. දැන් මෙතෙක් අර වේගය වේදනාව ආවේගය නිසයි මේ හිතේ අර මේ ඉදිරියට හඹා යෑමේ වේගය නිසයි අර රාගී සිතක් සරාගී සිතක් සදෝසී සිතක් මෝහ සහිත වූ සමෝහී සිතක්. දැන් ඒ වේගය වේදනාව නැවතුවට පස්සේ දැන් හිත විතරාගංවා විතදෝසංවා විත මෝහංවා මේ මූලික කරුණු තුන. ඊළඟට හතරවෙනි එක මේ සිත ගැනමයි. ඉස්සෙල්ල සංකිට්ඨං වා චිත්තං, සංකිට්ඨං චිත්තන්ති පජානාති. සංකිට්ඨ චිත්තකුවේ සංකීර්ණ වූ විවිධ ආකාරයේ රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් මේ හිත විසිරෙන වික්ෂිප්ත වූ අර කීර්ණ වූ සිතක්. ඒක දැන් වික්කිට්ඨං. වික්කිට්ඨං කියන්නේ දැන් එක්තැන් වූ ඒකාග්‍රතාවයට පත් වූ සිතකට කියනවා වික්කිට්ඨං වා චිත්තං. සංකිට්ඨං කියන්නේ නානා තත්වයට විවිධ ආකාරයේ විස්තීර්ණ වූ විකීර්ණ වූ සිතක් සංකිට්ඨං. ඒ ඉස්සෙල්ලා රාගය ද්වේෂය මෝහය නිසා සංකීර්ණ වූ සිත, දැන් එක්තැන් වූ සිතක් වික්කිට්ඨං වා චිත්තන්ති පජානාති. මේ තමන්ගේ හිත ගැනමයි මේ සියලු දේවල්. වෙන මොකක්කට ගැන එහෙම නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. තමන්ගේ හිතේම ඇති වූ වෙනස්කම් තමන් විසින්ම මෙනෙහි කර ගැනීමයි මේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඊළඟට ඉස්සෙල්ලා මහග්ගතං වා චිත්තං, මහග්ගතං චිත්තං මහන් තත්වය. මහග්ගතං කිව්වේ අපි අර ගති මහන් තත්වයෙන් ඇතුළට ගත්තා. මහග්ගත අභිමානෙන් අවමානෙන් අර මහග්ගත සිතක්. දැන් ඒ සිත අර වීතරාගී වීතදෝෂී වීතමෝහි විකිට වූ බව අමහග්ගතං වා චිත්තං. දැන් බොහොම නිහතමානී වූ නියුණු අර විස්තීර්ණ නොවූ සිතක් බවට පත් වෙනවා ඒක අග්ගතං. ඒ වගේම ඉස්සෙල්ලා සෞත්තරං වා චිත්තං, දැන් අනුත්තරං වා චිත්තං. සෞත්තරං කියන්නේ අර දෙව් මිනිස් රජ සැප බඹ සැප ලබන්නට කැමති වූ සිත සෞත්තරං වා චිත්තං. ඒව තමයි මේ ලෝකය තුලින්ම ලබන්නට පුළුවන් වූ අර කාම සැප රජ සැප සිටු සැප දෙව් සැප බඹ සැප ලබන්නට කැමති වූ සිත තමා සෞත්තරං වා චිත්තං. දැන් ඒ සැපවලත් ඇති හරයක් නැහැ කියලා ඊට පස්සේ ඒක අනුත්තරං එතෙර වෙන්නට මේ ලෝකයෙන් එතෙර වෙන්නට අඳුරෙන් එතෙර වෙන්නට සකස් වූ සිත අනුත්තරං වා චිත්තං ති පජානාති. ඊට පස්සේ සමාහිතං වා චිත්තං, දැන් ඉස්සර අර මිදුණු සිතක් නෙමෙයි නොමිදුණු සිතක් රාගෙන් ද්වේෂයෙන් මෝහෙන්, දැන් ඒ සිත සාමුලින්ම මිදුණු සිතක් වෙනවා අසමාහිතං වා චිත්තන්ති පජානාති. ඊළඟට අවසානයේ අනිප්පත්ත, මේක ඉස්සෙල්ලා තිබ්බේ මිදී නිදහස් විය යුතු අවිමුත්තංවා චිත්තං. දැන් ඒ සිත විමුත්තංවා චිත්තන්ති පජානාති. දැන් විමුක්ත වූ අර මුත්ති විමුත්ති පරිමුත්ති කියන පූර්ණාසයෙන් මිදී නිදහසූ සිතක් ඉස්සෙල්ලා මිදෙන්නට බැරි වූ මිදීමෙන් නිදහස්වෙන්නට බැරි වූ අර උපාදානය කරගත්ත ඇලුණ ගැටුණු මුලා වූ සිතක් එක අවිමුත්තංවා චිත්තං. දැන් ඒ අවිමුත්ත වූ සිත දැන් විමුක්තංවා චිත්තං විමුක්ති ඥාන දර්ශනයට ලබාගත්ත සිතක් බවට පත්වෙනවා. මේ අනුව මෙතෙන්දි මේ වේදනා සුවේදනානුපස්සනාවේ සහ චිත්තේ චිත්තානුපස්සනාවේදී කරන්නට කරගන්නට දෙයක් නැහැ. හැබැයි දැනගන්නට පජානාති. මේ සියලු කරුණුවල තියෙන්නේ පජානාති. වේදනා සුවේදනානුපස්සනාවේ චිත්තේ චිත්තානුපස්සනාවේ සියලු තැන්වලදී තියෙන්නේ පජානාති. කරගන්නට දෙයක් නැහැ. හැබැයි අර කායකානුපස්සනාවේ තියෙන සියලු දේ කරගන්නට තියෙන දේවල්. අර වැරදි දේ අයින් කරලා ඒ වෙනුවට එතෙන්ට නිවැරදි දේ, හරි දේ, මිදෙන දේ, නිදහස් වන දේ, විමුක්තියට උපකාර වෙන දේ භාවිතයට ගැනීම සහ රාගයට, ද්වේෂයට, මෝහයට වේගයක් උපදින දේ අත්හැරීම කියන දෙක තමයි කායකානුපස්සනාවේ කරගන්න තියෙන පබ්බ 14දිම. මේ වේදනානුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාව දෙකේ එහෙම කරගන්න දෙයක් නැහැ. එකයි කරගන්න ඕන. ඊට පස්සේ දේවල් දැනගන්න විතරයි. වෙනස්කම තමන්ගේ හිතේ ඇතිවන වෙනස්කම හරි හැටියට නිවැරදිව ඒ අලුතෙන් ප්‍රජන්‍ය වූ තත්ත්වය පජානාති දැනගන්න ඕන. එකයි. දැන් මෙතනින් අදට නවත්වනවා. ඊළඟට තියෙන්නේ ධම්මේසු ධම්මානුපස්සනාවේ පබ්බ පහක් තියෙනවා. ඒක හෙට හවස් අඩුවේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔව්. දැන් එතන විඳවීමක් නෑ, පිනවීමක් නෑ, මැනීමක් නෑ. නැවැත්තුවේ මොනවාද? අර සුඛ වේදනාව පිනවා පිනවා ඉන්න එක දැන් දැන් නෑ. දුක් වේදනාව විඳවා විඳවා ඉඳීම දැන් නෑ. අදුක්කම සුඛ වේදනාව මැන මැන ඉඳීම දැන් නෑ. දැන් තියෙන්නේ උපේක්ඛා සිත. නැවැත්තුවේ මොනවාද? එහෙමනම් මේ වේදනාවට හේතුව මොකද්ද? අර පිනවා පිනවා ඉඳීම. සුව වේදනාවට දැන් අපි රහ කෑමක් කෑවහම මේ රහ කෑම අපි මනසෙන් පිනවා පිනවා හීනනුත් කනවා. ඒක තමයි පිනවා පිනවා. අපි කවුරු හරි අපේ ප්‍රිය කෙනෙක් නැති වුණාම, අපේ බඩුවක් නැති වුණාම මේක අපි දවසේ පැය 24ම විඳවා විඳවා නැවත තුවාලේ පාරව පාරව විඳවා විඳවා මතක් කර කර අඬ අඬයි. දැන් මේක ඇත්ත ඇටි හැටියට තේරුම් ගත්තාම මේ සියලු දුකට හේතුව අර පිනවා පිනවා විඳවා විඳවා මන මන හිටීම. නැවතුනේ ඒවා. ඒවා නැවතුනහම වේගේ නැවතිනවා. වේදනාව නැවතිනවා. තේරුණා? එතකොට අර හිත දැන් පිරිසිදු වෙනවා. දැන් කිලුටු වෙන්න. අර දිත්තේව දිත්තමත්තම් භවිෂ්‍යති, සුතේව සුතමත්තම් භවිෂ්‍යති, උතේව මුතමත්තම් භවිෂ්‍යති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති. ඒකමයි ඔය කතාව. තේරුණා? කෑවා. ඒක හරි රස දෙයක්. හැබැයි අපි ඊට පස්සේ සංසන්දනය කරන්නේ. දැන් මං උදේ උදාහරණයක් කිව්වනේ. දැන් බුදුහාමුදුරන්ට අද මේ කොසල් රජුරුව හොඳ රස රාජභෝජනයක් දුන්නා. දැන් හෙට බුදුහාමුදුරුව යනකොට හම්බුනේ අර දුගී පැලකින් යවහල් ආහාරය. දැන් බුදුහාමුදුරුව අර රාජභෝජනය මෙනෙහි කර කර හිටියා නම් මේ යවහල් හම්බුන ගමන් මොකද වෙන්නේ? ගැටුමක් ඇති වෙනවා. දැන් මේ යවහල් ආහාරය විඳවා විඳවා හෝ අර රාජභෝජනේ පිනවයි පිනවා හෝ මේක දෙක මැන මැන හෝ කටයුතු කරන්නේ නැහැ. මේකේ තියෙන්නේ මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රසෝ ජා රාජ භෝජනේ. මේ දුගී පැලෙන් හම්බුන එකේ තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රසෝ ජා වෙනසක් නෑ. දැන් මේ කාගෙද මේ හිතේ තිබුණේ? මේ හිතෙනුයි මේ පිනවා පිනවා මන මන විඳවා විඳවා ඔක්කොම කටයුතු කළේ. මේවා තමයි මේ වැරදි. මේ වැරද්ද තේරුම් ගැනීම තමයි අර පජානාති. එච්චරයි. නෑ, මාර්ගඵල ලබන්න ඉස්සෙල්ලක් දැන් මේ නිරාමිසසුව ආමිසේ නිරාමිසේ බවට පත් වෙනවා. දැන් ආමිසේ කියන්නේ එක අපි යම් ආකාරයකට දිගින් දිගටම මේ වේගයේ වේදනාව පාත්වගෙන යන මේ ලැබූ සුවය හෝ දුක හෝ මන මන වේගයේ දිගටම පාත්වගෙන දැන් ඒ වේගය නවත්තුවා. එතකොට ඒ ආමිසේ නිරාමිසේ වුණා. මාර්ගයට මේ සියලු දේවල් වලට මේ ඝන සංඥාව, දුව සංඥාව, නිච්ච සංඥාව, සුඛ සංඥාව, අත්ථ සංඥාව අයින් කරන්න තමයි මේ ඝන සංඥාව, දුව සංඥාව දුරු කරන්නේ. සත්ව පුද්ගල සංඥා. දැන් අපි සියලු දේවල් බලන් දේශ බලන්නේ ලස්සන රූපයක් හැටියට. සත්වයෙක්, පුද්ගලයෙක් ප්‍රියමනාප වූ එක්ක අප්‍රියමනාප. දැන් මේ පටිකූල මනසිකාර්ය, ධාතු මනසිකාර්ය, නවසීතික පබ්බේ මනසිකාර්ය ගත්තාම අපිට අර සත්ව පුද්ගල සංඥාවෙන්, ඝන සංඥාවෙන්, දුව සංඥාවෙන් මිදී නිදහස් වෙලා දැන් අපේ දැක්ම බැලීම ආකල්පය අනිච්ච අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. අපේ කැමැත්තට අනුව උපාදානය කරගන්න, පාත්තන්න, නවත්තන්න පුළුවන් කිසිම දෙයක් මේ ලෝකයේ තුල නැහැ. ඒ අනුව දැන් අපේ අර නිච්ච බව, සුඛ බව, අත්ථ බව හිතේ මෙතෙක් කල් පැවතුන නැති වෙලා යනවා. අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව අනුපස්සනා කළා නිබ්බිදා කියන තත්වයට පත් වෙනවා. නිබ්බිදා කියන තත්වයට පත් වෙන්න තමයි මේ සීල් දෙ අවශ්‍ය වෙන්නේ කරන්නේ. ඒකයි වෙන්නේ. නෑ නෑ නෑ, නොබැඳින. නිබ්බිදා කියන්නේ දැන් බැඳෙන තත්වයෙන් නිදහස් වීම, නික්මීම, නිදහස් වීම, ඉවත් වීම. නිබ්බිදා බැඳෙන තත්වයෙන් මිදීම. දැන් මේ ත්‍රිපිටකේ නිබ්බිදා කියන එක පරිවර්තනය කළ තියෙන්නේ මොකද්ද? මොකක් කියලාද? කලකිරීම. කලකිරීම කියන්නේ ද්වේෂය, දෙවෙනි වේශය. කිසිසේත්ම නිබ්බිදා කියන්නේ කලකිරීම නෙමෙයි, නිබ්බින්දති. දැන් කල්පනා කරලා බලන්න, සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති. මොකද්ද? අත නිබ්බින්දති. එතෙන්දිම මේ නිබ්බින්දති, නොබැඳීම සිදුවෙන්න ඕන. මොකකටද? අර සබ්බේ සංඛාරා අනිච්ඡාති. අපිට කැමැතිසේ, මනාපසේ, රිචිසේ පවත්වන්න, නවත්වන්න බෑ. යදා පඤ්ඤාය පස්සති. ඒක යථා භූත ඥාන දර්ශනයෙන් පසක් කොට දැකලා එතනදිම එයින් මිදී නිදහස් වීම අත නිබ්බින්දති. ඒ සමග්ගෝ විසුද්ධිය. දැන් අපි මේක මේ සංඛාර ප්‍රියයි මනාපයි හෝ අප්‍රියයි අමනාපයි කියලා දැක්කොත් යායන් තණ්හා පෝනෝ භවිකා తත්‍ර తත්‍රාభినන්දති. ඒකේ අනිත් පැත්ත తත්‍ර తත්‍රාభి අභිනන්දති. නිබ්බින්දති කියන එකේ විරුද්ධ වචනේ මොකද්ද? අභිනන්දති. අභිනන්දනය තියෙන තාක්කල් සමුදය උපදිලා උපාදානය කරගෙන සම්බන්ධයක් ඇති කරගන්න. අභිනන්දනය කැඩෙන්න නම් අනිච්ච දුක්ඛ අනාත්ම වෙනෙහි කළා නිච්ච සුඛ අයින් කරන්න ඕනේ. අයින් කරගමන් අභිනන්දනය කැඩලා අර නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දින් පජහති, විරාගානුපස්සී විහෙරති රාගං පජහති, නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජහති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බූපදි පජහති. දැන් මේ හතක් තියෙනවා. අනිච්චානුපස්සී විහෙරති නිත්‍ය සංඥා පජහති, දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති, අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති, නිබ්බිධානු පස්සී විහරති අභිනන්දිම් පජාති, විරාගානු පස්සී විහරති රාගම් පජාති, නිරෝධානු පස්සී විහරති සමුදයම් පජාති, පටිනිසග්ගානු පස්සී විහරති සබ්බූපදි පජාති. දැන් මේකේ මේ ආනපාන පියවර හතක්. මේ හත මොකද්ද? හැම එකකම අපි ඇතුළට ගන්න ඕන දෙයක් තියෙනවා, පිට කරන්න පජහති කියන එකක් තියෙනවා. මේ පියවර හතේම කරන්නේ මොකද්ද? ආනපාන කිරීම, ආනපාන සති සමාධියේ පිහිටි. අර අනිත්‍ය අනුපස්සනා කරන්න ඕනේ නිත්‍ය සංඥාව පජහති කරන්න. දුක්ඛ අනුපස්සනා කරන්න ඕනේ සුඛ සංඥාව. අර සුඛ සංඥාව තමයි අපිට දුකක් දුන්නේ. අර නිත්‍ය සංඥාව තමයි අපිට දුකක් දුන්නේ. අර අත්ත් සංඥාව තමයි අපිට දුකක් දුන්නේ. දුකෙන් මිදෙන්න නම් එහෙමනම් යද නිත්‍යං තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තං ඒතං මම ඒසෝමස්මි ඒසෝමේ අත්තාති කියලා අනත්ත ලක්ෂණ සූත්‍රයේ පැහැදිලිව පිරිසිදුව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. දැන් මෙතන මේ ආනපාන පියවර හතේ පළවෙනි එකේ පළවෙනි වචනයයි අවසානිකේ අවසාන වචනයයි අරගෙන මේ මහා සතර අටිපට්ඨාන සූත්‍රයේ 21 වරක් අවධාරණයෙන් කියනවා. මොකද්ද වචනේ? අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. අර උපාදානය කරගැනීම අත්තරින්න තමයි පටිනිස්සග්ගානු පස්සී විහෙරති සබ්බූපදි පජාති. අර අනිස්සිතෝච විහෙරති නිච්ච සංඥා පජාති. ඒ නිසා මේ අනිත්‍යානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්තානුපස්සනාව, නිබ්බිදානු, විරාගානු, නිරෝධානුපස්සනාව මේ හත කරන්නේ අර සබ්බූපදි පජාති. ඒක එක්ක උගොල්ලා මේ මාගදී භාෂාවේ ක්‍රමයක් ඒක. අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති කියලා බොහොම කෙටියෙන් කිව්වා. දැන් එතකොට අපි මේ භාවනා කරනකොට අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරන්න ඕනේ නැහැ. දැන් මේක පුරුදු වුණාම, පුහුණු වුණාම මේ ආනපාන සති සමාධිය අපි කරන්න ඕනේ මොකද්ද? අපිට මේ අඩුවෙන්ම කෙටියෙන්ම එක වචනයයි ඉගැන්වුවේ. මේ අපිට නිච්චසේ සුඛසේ අත්තසේ අර ප්‍රිය දෙයට ඇලීමක්, අප්‍රිය දෙයට ගැටීමක්, ප්‍රියා ප්‍රියතර මැනීමක් ආව ගමන්ම අපි සිහිපත් කරන්න ඕන අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදී. ඒක තමයි භාවනාව. ඊට පස්සේ ඒකනේ මේ මහා සතර අටිපට්ඨාන සූත්‍රයේ අන්තිමට බුදුහාමුදුරුවෝ 21 වරක්ම ඔය කෑල්ල නිර්දේශ කළා, අනුදැන වදාරලා තියෙනවා. ඔව්, දැන් ඒක තමා අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරනවා තම කියන එක තමා නිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදී. ඒක තමා ආනපාන සති සබ්බේ, ඒක තමා සතර සතිපට්ඨානෙ පූර්ණ කිරීම, ඒක තමා සතර සතිපට්ඨානෙ පූර්ණ වෙලා සද්ද පුජ්ජංගේ වැඩිලා ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩීම, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණේ වෙන්නේ ඔය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදී. අර ටික හැබැයි හොඳ යථාභූත ඥාන දර්ශනයකින් දැකගත්තේ නැතුව මේකේ තේරුම මේ වචනේ අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති කිව්වට හරියන්නේ නැහැ. ඒක මේ අර්ථ ධර්ම නිරුක්ති හැටියට තමන්ම දැනගන්න ඕන. මේ නිච්ච වූ, සුඛ වූ, අත්ත වූ දෙයක් අභිනන්දනයෙන් උපාදානය කරගන්න බෑ, කරගෙන පවත්වන්න බෑ. ඒක තමයි අර අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති කෙනෙක්ෙන් කිව්වේ. අපි අන්න එකයි අර්ථවත් උපාදානය කරගෙන අපිට කැමැතිසේ නවත්තන්න පවත්වන්න පුළුවන් දෙයක් නෑ. උපාදානය කරගන්න පුළුවන්. ඒ උපාදානය කරගත්ත දේ අපිට කැමති, අපේ ඉච්ඡට කැමැතිසේ පවත්වන්න නවත්තන්න මොහොතක්වත් බෑ. ඒකයි අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති. සම්පූර්ණයෙන්ම ඒක ප්‍රායෝගික නෑ. දැන් ඔය අභිධර්මය කියන එක බුදුහාමුදුරුව මේ දේශනා කරපු ප්‍රකරණ පොත්වල දේවල් මේක තියෙනවා ලොකු ඉතිහාසයක්. මේක ඉතිහාසය කියන්න වෙනවා. දැන් බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ බුදුහාමුදුරුව මේ කිසිම දෙයක් ඔය සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්මයේ පිටකයල වෙන් කළා කිව්වේ නැහැ, දේශනා කළේ නැහැ. ඒ අවස්ථාවට මේ ධර්මයේ දේශනා කළා. ඊට පස්සේ මේ සියලුම ප්‍රඥන් මහන්සියලා සියලුම මේ මගඵලලාභීන් එකතු වෙලා ওই මාස 3කට පස්සේ මේක සකස් කළා. මේක කොටස් 3කට සකස් කළා. ප්‍රකරණය කළා. ප්‍රකරණය කළා කියන්නේ නැවත සකස් කළා. එතකොට සූත්‍ර පිටකය හැටියට වෙනම කොටසක්. අභිධර්ම පිටකය හැටියට ප්‍රකරණ පොත් 11. විනය පිටකය හැටියට මහා වග්ගපාලි, චූල වග්ගපාලි ආදී වශයෙන් මේ ශාසනය පවත්වාගෙන යන්නට උපකාර වන දේ ප්‍රකරණය කළා. නැවත සකස් කළා කොටස් 3කට බෙදලා. මේ කොටස් 3 අර බානක 3කට මේ පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන යන්න දුන්නා. ඔය පරම්පරාවෙන් පරම්පරාවට දැන් මේවා ලේඛනගත කළාද? ඔය පළවෙනි සංගායනාවේදී හෝ දෙවෙනි සංගායනාවේදී මුඛ පරම්පරාවෙන් වනපොත් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට කටපාඩම් කරගෙන භානකවරු පවත්වගෙන ආවා. මෙතෙන්දී මේ හෙළබිමේ ඕම මේ සිංහල හාමුදුරුවරු පවත්වගෙන එනකොට ආවා බුද්ධ වර්ෂ 456 බැමිණිටි සාය කියලා ලොකු නියඟයක්. ඒ නියඟය ආවේ රජරටට සහ රූණට. මේ අපි ඉන්න පදාර්ථට කෑගල්ලට මේක ආවේ නැහැ. ඒ වතුර තිබුණා. දැන් අදත් උනත් ඔය බොහෝ ප්‍රදේශවලට රජ රටට එහෙම නියඟයක් එනවා. වතුර නැති වෙනවා. දැන් අර වැව් තියෙන නිසා මේ ඔය නුවරඑළිය මහනුවර පැත්තේ වතුර දැන් ගිහිල්ලා එහෙ රඳවාගෙන තියෙන හින්දා ඒක වෙනස් කළා. නමුත් ඒ කාලේ එහෙම වුණේ නැහැ. ඒ කාලේ මේ වැව් එච්චර තිබුණේ නැහැ. නියඟයක් ආවා. මේ නියඟය ආවම ඔය සියලු බොහෝ මේ මිනිස්සු හිටියේ ජීවත් වුනේ රුහුණේ සහ රජ රටේ, නැගෙනහිර සහ රජ රට. ඒ ප්‍රදේශවල මේ පවත්වගෙන ආපු අයට පවත්වගන්න බැරි වුණා. පවත්වගන්න බැරි වුණාම මේ කෑගල්ලේ මාතුල අලුලෙනට මේ අය එකතු වෙලා මේ සියලු ත්‍රිපිටකයේ අර වනපොත් කරගෙන කට පරම්පරාවෙන් මුඛ පරම්පරාවෙන් පවත්වගෙන ආපු එක සිංහල අකුරෙන් මාගදී ශබ්ද සංඥා බුද්ධ වර්ෂ 456 ලේඛනගත කළා. මොකද කළේ? ලේඛනගත කළා බුද්ධ වර්ෂ 456. මේ ලේඛනගත කළේදී අර ඔය පဋාණ ප්‍රකරණේ, විභංග ප්‍රකරණේ, පටිසම්භිදා මග්ග ප්‍රකරණේ, පဋාණ ප්‍රකරණේ මේ ප්‍රකරණ පොත් ඔක්කොම තිබුණා. මේ ප්‍රකරණ පොත් දැන් ලිව්වට පස්සේ සිංහල අකුරෙන් සිංහල භාෂාවෙන් මේ ඉන්දියාවෙන් ආපු යම් හාමුදුරුවරුත් ඒක හරි ඉන්දියාවේ දැන් මේ බුද්ධ වංශ 456 යනකොට අර මහා සාංගික නිකාය අර රාජ අනුග්‍රහය ඇතුව ඉන්දියාවේ ඒගොල්ලොත් යම් ආකාරයක මේ බුද්ධාගම කියලා එකක් හදාගෙන තිබුණා. දැන් මේ ධර්මයේ නෙමෙයි නමුත් ආගම. ඒක ඊට පස්සේ මේ කනිෂ්ක රාජ යුගය බුද්ධ වර්ෂ 800 වෙනකොට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පළ අවුරුදු 800ක් විතර යනකොට ඉන්දියාවේ කනිෂ්ක රාජ යුගයක් ආවා. ඒ කාලේ තමයි ඉන්දියාවේ ඔය නාගර්ජුන පාදයන් වහන්සේ, ඒ වගේම වාසුබන්දු, විශ්වමිත්‍ර, අශ්වඝෝෂ මේ වගේ මේ ලෝක ප්‍රකට බුද්ධ ආගමේ මහා පඬිවරු බිහි වුණා. මෙතෙන්දී මේ අශ්වඝෝෂ ආචාර්යවරුතුමා මේ ප්‍රකරණ පොත්වල තිබුණු අභිධර්මය ගැඹුරු විග්‍රහයන් ලේඛනගත කළා. ලේඛනයක් හැදුවට උගන්වන්න පුළුවන් විදියට, ඉගෙන ගන්න පුළුවන් විදියට, උගන්වන්න ඉගෙන ගන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුව මේ ප්‍රකරණ පොත්වල කියන දේවල් කලේ උගන්වන්න ඉගෙන ගන්න නෙමෙයි, ප්‍රායෝගිකව මාර්ගචරියාවක් හැටියට අනුගමනය. දැන් අර විපස්සනා ධූරය අත්හැරුණා, ග්‍රන්ථ ධූරය පටන් ගත්තා. එතෙන්දි ඔය වාසුබන්දු විශ්වමිත්‍ර කියන දෙන්නා මේ කාලය තුළ අර ප්‍රකරණ පොත්වල තිබුණු ගැඹුරු ධර්මය ලේඛනගත කළා, පොතක් ලිව්වා. අභිධම්ම සමුච්ඡය ලිව්වේ සංස්කෘත භාෂාවෙන්, ඡන්දස් වෛදික භාෂාවෙන්. මේ සංස්කෘත වෛදික භාෂාවෙන් ඉන්දියාවේදී ලිව්ව මේ අභිධම්ම සමුච්ඡය ඒ කාලෙම ඊට පස්සේ ලංකාවට ගෙනල්ලා ආයි අභිධර්මාර්ථ සංග්‍රහය කියලා සිංහලෙනුයි පාලියෙනුයි පොත් දෙකක් ලිව්වා. අර ප්‍රකරණ පොත් අත්හැරියා. මෙච්චර මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ විභංග ප්‍රකරණය, පဋාණ ප්‍රකරණය, පටිසම්භිදා මග්ග ප්‍රකරණය, පဋාණ ප්‍රකරණ මේ ඔක්කොම අත්හැරලා අර ඉන්දියාවෙන් ආපු දේ කරගහගත්. ඒක නිසා මේක ඉගෙන ගන්න, ග්‍රන්ථ ධූරය පුරන්න පටන් ගත්තා මිසක උගන්නන්න, ඉගෙන ගන්න, උපාධි ගන්න, දේශනා කරන්න, කියා දෙන්න හොඳයි. හැබැයි අර විපස්සනා අනුපස්සනා ධූරය ඒකාභාවයට ගියා. මෙන්න මේකයි ඉතිහාසයේ සිද්ධ වුණේ. මේක එක අවස්ථාවක එකවරක් එක විදිහකට නෙමෙයි, කීප අවස්ථාවක කීප විදිහක විවිධ ස්වරූපයෙන් මේ උතුම් නිර්මල නිවන් දකින්නට තිබුණු මාර්ගචරියාව ආගමක් බවට, දර්ශනයක් බවට, විද්‍යාවක් බවට, වාදයක් බවට පත්වෙන වැඩ සිද්ධ වුණා. බුදුගෝසාමුදුරුවෝ කළෙත් ඒකමයි. ඊට පස්සේ බුද්ධඝෝෂාමුදුරුවෝ මේ කියන දෙයට පොඩ්ඩක් පස්සේ, දැන් බුද්ධ වර්ෂ 456 වෙනකම් මේ කියන බුද්ධ භාෂිතය කොහෙවත් කවුරුවත් ලේඛනගත කරලා තිබුණේ නැහැ. හැබැයි මීනුහාමුදුරුවෝ ආවේ බුද්ධ වර්ෂ 456 ඉස්සෙල්ලද පස්සේද? ඈ, බුද්ධ වර්ෂ 281 මිනුහාමුදුරුව රජගහනුවර රජගල ඉඳලා ලංකාපුර කියන අර නගරයට. මොකද්ද නගරයේ නම? අනු. දැන් තේරෙනවද අනු කියන එකේ තේරුම? අනු රාජ, අලුතෙන් රාජධානියක් හදාගත්තාම ඒකට කිව්වා අනුරාජපුරය. ඔන්න අනු තියෙනවා හරියට, තේරුණාද? ඔන්න ඔහමයි අනුරාජපුරය හැදුනේ. අනු කියන්නේ අලුතෙන් ගොඩ නැගූ රාජපුරය, අනුරාජපුරය. දැන් එතෙක් කල් ඔය අනුරාජපුරයේ රාජධානියක් තිබුණේ නැහැ. කොහෙද තිබුණේ? අර වෙසමුණි රජුරුව, වෙසවන රජුරුවන්ගේ රාජධානිය තිබුණේ අර අලකපුර, අලංකාරපුල, අලකමන්දාව තිබුණේ අර මහවිලච්චියේ විල වටේ. අර අටානන්තිය සූත්‍රයේ තියෙනවා වෙසමුණි රජුරුව විග්‍රහ කළා අර සූත්‍රයේ ගාථා 9-21 දක්වා මේ ආලකමන්දාව, මේ වෙසමුණි රජුරුවන්ගේ ඒ යක්ෂ ගෝත්‍රික රාජධානියේ මූලස්ථානය වූ අගනගරයේ අලංකාර කළා, විස්තරයක් හොඳට චිත්‍රයට නැගලා ඒ මිනිසුන්ගේ රස්සාවල් කරපු වැඩ කටයුතු බලතල සියලු දේ විග්‍රහ කරලා තියෙනවා ඔයාට අනටි සූත්‍රයේ ගාථා 9-21 දක්වා. මේවා කියවනවාද? පිරිත් අටියට යක්කාවා, යක්කෝවා, යක්ක පෝතිකාවා, යක්ක පෝතිකාවා අරවා මේවා කියා කියනවා. නමුත් සියලු දේ මේ ලංකාවේ හිටිය මිනිස්සු ගෝත්‍ර හතරක් හිටියා ඒ කාලේ. මොකද්ද ගෝත්‍ර හතර? යක්ෂ ගෝත්‍රය, නාග ගෝත්‍රය, දේව ගෝත්‍රය, කුම්භාණ්ඩ, එහෙම නැත්නම් රාක්ෂ ගෝත්‍රය. සේවයන් රාජකාරී අනුවයි මේ ගෝත්‍රයන් වෙනස් වුණේ. නාග ගෝත්‍රික වෙළඳාම නැව් කටයුතු, නාවික කටයුතු, වෙළඳාම අරවා මේවා, ජාත්‍යන්තර සහ දේශික වෙළඳාම. ඒ කාලේ ගොඩබිමේ කරත්ත ගියත් නැඹුලින් අර ඔය ගංගාවල උරුපාරුවල බඩු ගෙනාවත් ඒ සියලු ගෙනා ගෙනාවේ නාග ගෝත්‍රිකයෝ. ඒ වගේම යක්ෂ ගෝත්‍රිකයෝ මේ යකඩ වැඩ කරපු ආරක්ෂක වැඩ කරපු මිනිස්සු. ඒ වගේම දේව ගෝත්‍රිකයෝ කියන්නේ මේ දේවයන් වහන්සේලා දේවීන් වහන්සේලා රාජ්‍ය පාලනයට ඔය ශිල්ප ශාස්ත්‍ර උගනගෙන ඒ වගේ දේවල් කරපු අය දේව ගෝත්‍රික. දේවයන් වහන්සේ දේවීන් වහන්සේ කිව්වේ ඒ දේව ගෝත්‍රිකයන්ට. අදත් තියෙන ඔය දේවපුරලා දේවසුරේන්ද්‍රලා ඔය තියෙන්නේ තව ඉන්න හුඟක් ඔය හුඟක් ඔය මාතර පැත්තේ අදත් ඒ පරම්පරාවල අය ඉන්නවා. ඉතින් ඒ අය මේ දේව ගෝත්‍රය දේව හෙළේ. ඒ වගේම යක්ෂ හෙළේ. ඒ වගේම නාග හෙළේ. ඒ වගේම කුම්බාණ්ඩ හෙළේ. එහෙම නැත්නම් ඒක රක්ෂ හෙළේ. මෙහෙම හතරක් තිබුණා. රාගයෙන් පළමුව කර යුත්තේ සුන්දර බව සුභ බව අයින් කළා අසුභානුස්සතිය වඩන. අසුභානුස්සතිය වඩලා මොකද කරන්න ඕන? සුන්දර බව සුභ බව අයින් කරන්න ඕන. ඊට පස්සේ හිත සමතයකට ආවට පස්සේ මේ මේ වගේ රාගයක් මගේ හිතේ ආවේ මේ රාගේ නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙලා. ඒ නිච්ච වූ සුඛ වූ අත්ත වූ දේ අයින් කරන්න අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා ආනාපාන සතියෙන් ඒ දෙවෙනි පියවර. ඉවට බුද්ධානුස්සතියනෙත් කරන්නේ ආයානපාන සතියෙන් අර අභිනන්දනය අයින් කරන්න නිබ්බිදා, අර රාගය අයින් කරන්න විරාග, අර සමුදය අයින් කරන්න නිරෝධා, අර උපාදානය අයින් කරන්න පටිනිසග්ග අනුපස්සනා. ඒක නිසා මේ දෙකේම හැම තැනම තියෙන්නේ එකක් අයින් කරන්න එකක් කරනවා. ඒක තමා ආනපාන සති සමාධි. නරකදී අයින් කරන්න සේවිතබ්බා සේවිතබ්බා වෙන මොකක්වත් නෑ. එක තම මූල ධර්ම. දේශයක් ඇති වුණහම හිත සමතේට පත් කරන්න මෙත්තානුස්සතිය වඩන්න ඕන. සමතේට පත් කළාට මුල ඉදිරෙන්නේ නැහැ. මුල උදුරන්න නම් දැන් මෙතන තියෙනවා පියවර හතරක් පහක්. තදංගම වශයෙන්, විස්කම්බන වශයෙන්, සමුච්ඡේද වශයෙන්, පටිපස්සති වශයෙන්, නිස්සරණ වශයෙන් මේ හිතේ තියෙන කෙලෙස් මුළු උදුරන්න ඕන. දැන් බුදුහාමුදුරුව බුදු වෙන්නට පෙර මේ සියලු දේ తాවකාලික පැලැස්තර යටපත් කිරීමක් කළා. තදංගම වශයෙන්, විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කරන්න ක්‍රමයක් තිබුණා. හැබැයි සමුච්ඡේද වශයෙන්, සමුග්ගාත වශයෙන්, නිස්සරණ වශයෙන් කෙලෙස් මුල් උදුරා සාමුලින් ඉවත් කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ. බුදුහාමුදුරුව හොයාගත්තේ මෙන්න මේ අර තදංගම විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කිරීම විතරක් නෙමේ, ඊට පස්සේ සමුච්ඡේද, සමුග්ඝාත, විඝාත, පරිලාහ, විඝාත වෙන්කර කර ඝාතනය කර කර අර කෙලෙස් වැරදිදේ සාමුලින්ම සමුච්ඡේද වශයෙන්, පටිපස්සදි වශයෙන්, නිස්සරණ වශයෙන් නැවත නූපදින ආකාරයට ඒ කෙලෙස් මුල් මුල ශේෂයක්වත් ඉතුරු නොකර රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල හිතෙන් අයින් කරන ක්‍රමය තමයි ඔය සමුච්ඡේද ප්‍රහාණය, පටි සමුග්ඝාත ප්‍රහාණය, පටිපස්සදි ප්‍රහාණය, නිස්සරණ ප්‍රහාණය. හැබැයි තදංගම ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය තමයි එදා ලෝකෙ තිබුණා. බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඉස්සෙල්ලා තිබුණා. ඒක නිසා මේකට කියනවා පංච ප්‍රහාණ භාවනාව. පහෙන් දෙකයි බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඉස්සෙල්ලා තිබුණේ. බුදු කෙනෙක් බුදු වෙන්නෙම මේ සමුග්ඝාත, සමුච්ඡේද, පටිපස්සදි, නිස්සරණ ප්‍රහාණයට කෙලෙස් වෙන මොකක්වත් නෙමෙයි. රාග දේශ මොහ කියන කෙලෙස් ගති තුන, වැරදි ගති තුන, කුණු ගති තුන, කිලුටු ගති තුන, අඳුරු ගති තුන. ඔව්, රඤ්ඤ අරඤ්ඤ. දැන් අරණ විභංග සූත්‍රයේ බැලුවහම පේනවා රඤ්ඤ අරඤ්ඤ ඔක්කොම මොකද්ද කියලා. මොකද්ද සූත්‍රේ? ওই සියලු කර්ම වලට තව කොහේ හරි සූත්‍රයක් තියෙනවා. ඒකයි මේකේ වැඩේ. අපි එක තැනක දැන් අරණ විභංග සූත්‍රයේ තියෙනවා. එතන රණ, අරණ, සරණ, විහරණ ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා. මේක සූත්‍රයක දැන් විග්‍රහ කළාට පස්සේ ඒ වචනේ හැමතැනම යොදනවා. දැන් අපි ආරණ්‍යගතවා කියන්නේ අර කැලේ තියෙන ආරණ්‍ය කියලා අපි නමක් හදාගෙන මේක ක්‍රියාපදයක් මිසක් නාමපදයක් නෙමෙයි. අපි දැන් මේ සියලු ක්‍රියාපද හැටියට ගන්නවා, සියලු නාම මේ සියලු ක්‍රියාපද නාමපද හැටියට ගන්නවා. දැන් ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං කියන්නේ නාමපද නෙමෙයි. මොනවාද ඔක්කොම? ක්‍රියාපද, ක්‍රියාකාරකම්. අර නං කියන වචනේ තියෙනවා නම් කන්ටිනියුම් ප්‍රොසෙස් එක තියෙනවා. බුද්ධං ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං. දැන් අද මේ ක්‍රියාපද තුන, ක්‍රියාකාරකම් තුන බව උදුරා දැමීමට චර බව නැවැත්වීම අපි මේ පාර හොයාගෙන ගමන් කරන්න ඕන. ගච්ඡාමි චරණං බුද්ධං ගච්ඡාමි චරණං ධම්මං ගච්ඡාමි චරණං සංඝං. දැන් අද වෙන විට අපි අර කනපිට ගැහුවාම මේ ක්‍රියාපද තුන නාමපද තුනක් වුණා. දැන් අර පන්සලේ ඉන්න හාමුදුරුවෝ පන්සලේ තියෙන බුදු පිළිමේ අර පුස්තකාලේ තියෙන පොත් ටික තමයි මේ බුද්ධ ධම්ම සංඝ. හරිද? ඇයි මේ දැන් අර ක්‍රියාපද තුන, ක්‍රියාකාරකම් තුන දැන් නාමපද තුනක් කරගත්? ඕක තමයි කනපිට ගැහුවා කියන්නේ. දැන් අපි ආයි අර චරණං දැන් සරණ. දැන් අර අරණ විභංග සූත්‍රයේ හොඳට බලන්න සරණ කියන්නේ මොකද්ද කියලා. රණ සරණ කරගන්න හොඳට විග්‍රහ කරලා තියෙනවා. දැන් ඔය වචන ටිකේ නෙමෙයි මේකේ තියෙන්නේ. ඔය වචනවලින් ප්‍රකාශ කළ ක්‍රියාකාරකම් ප්‍රායෝගිකව අපි හරියට පජානාති. නප්පජානාති නම් ඔය වචන ටිකෙන් වැඩක් නැහැ. ඔය වචන ටික ලක්ෂ වාරයක් සජ්ජායනා කළත් අර වේද මහත්තයා ලියා දුන්න වේද සීට්ටුව ලක්ෂ වාරයක් කිව්වට ලෙඩේ හොඳ වෙනවද? නැහැ. වේද මහත්තයා කියා දුන්න වේද සීට්ටුව අපි එකවරක්ම මතක තියාගන්න ඕනේ නැහැ. හැබැයි වේද ටික හරියට හදලා බිව්වනම් ලෙඩේ සනීපයි. අද කරන්නේ වේද මහත්තයාටත් වඳිනවා, හොඳ වේද මහත්තයා වර්ණනා කරනවා, වේද සීට්ටුවටත් වඳිනවා, වේද සීට්ටුවටත් දුන් අල්ලනවා, හොඳ වේද සීට්ටුව. හැබැයි වේද හදාගෙන බොන්නේ නැහැ. ওই වැඩේ අද කරන්නේ. ඒක තමයි හැම තැනම කාටවත් වැරදුනේ. අර හේතුව මොකද? අර ග්‍රන්ථ ධූරේ මේ විපස්සනා ධූරේ අත්තරිය ග්‍රන්ථ ධූරේ දැන් ඉගෙන ගන්න, උගන්නන්න, ලේඛනය ගත කරන්න. සංඛ්‍යා ලේඛනයක් හැටියට තියෙනවා අර අභිධර්මයේ ඔක්කොම අර අභිධර්මාර්ථ සංග්‍රහය, අර ධම්ම සමුච්ඡය, අභිධම්ම සමුච්ඡය විග්‍රහය. හැබැයි අර පට්ඨාන මේ ප්‍රකරණ පොත්වල තියෙන උතුම් ධර්මයේ අත්තරිය ඒවම අතෙන්ට ගිහිලා මෙතෙන්ට ආවම අපේ මිනිස්සු කරගහගත්. අර ප්‍රකරණ පොත්වල තියෙන දේම ඉන්දියාවට ගෙනහිල්ලා ධම්ම අභිධම්ම සමුච්චය කියලා මෙහාට ගෙනහම ඒවා කරගහගත්. මේ පဋාණ ප්‍රකරණේ වල මේ ප්‍රකරණ පොත්වල තියෙන දේවල් අත්තරිය. විභංග ප්‍රකරණේ, පටිසම්භිදා මග්ග ප්‍රකරණේ, පဋාණ ප්‍රකරණේ තියෙන දේවල් අත්තරිය. මේකයි උනේ. ඔව්, සමතේකටපත් කරගන්න දෙකයි මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය. උදුරා දමන්න දෙකයි මරණානුස්සතිය, බුද්ධානුස්සතිය. දෙකක් සමතේකටපත් කරගන්න ඒ දෙක කලින් හැබැයි යුගනද් වශයෙන් දෙකම එකට කරන්න ඕන. දැන් තරහක් ආවම මෙත්තානුස්සතියෙන් සමුතයකට පස්සේ යදිදන් සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිසග්ගෝ තන්නග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඔදී දෙකම තියෙනවා. එකටම දෙකම කරනවා නම් ඒක යුග නද්දයි. ඒක මරණානුස්සතියයි බුද්ධානුස්සතියයි. මේක තේරුම් ගත්තට පස්සේ අර අනිසිතෝජ විහෙරති නචකින්චි ලෝකේ උපාදීති කියන එක ඒක තේරුම් ගත්තත් ඇති. අපේ හිතට අර කෙලෙස් කළු ධර්මයක් එන්න හදනකොටම මේක මට කැමතිසේ සුදුසේ නිච්චසේ සුකසේ අත්තසේ පාත්තන්න නවත්තන්න බෑ. ඒක නිසා මේකෙන් මිදී නිදහස් වෙනවා කියන එක තමයි අනිසිතෝජ විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීති උපාදානය කර ගැනීමෙන් එකතු කිරීමෙන් අල්ල ගැනීමෙන් බාර ගැනීමෙන් අයින් වෙනවා නිදහස් වෙනවා. එතකොට ආනපාන සතිය ප්‍රායෝගිකව කෙරෙනවා. පဋාණ පදම් වෙනවා. හිත පදම් වෙනවා. මේක භාවිත කරන පဋාණ කියන්නේ පදම් වෙනවා. දැන් අපි පුරුදු කරගන්න ඕන පළවෙනි පියවර, පුහුණු කරගන්න ඕන දෙවෙනි පියවර, තුන්වෙනි පියවර පදම් කරගන්න. මොකද්ද? හිත. මේ ආනපාන සතිය සමාධියේ එක ඉසල දැනගෙන අහගෙන පුරුදු වෙන්න ඕන. ඊට පස්සේ පුහුණු කරන්න ඕන. ඒ පුහුණුව පට්ටාන හැටියට පදම් කරගන්න. ඒ පදම් වුණ ගමන් දැන් අපිට අර ගැළපෙන්නේ නැති දෙක අර ආයතනික රටාව සාමූලිකව වෙනස් වෙනවා. අර අනුසෝතගාමී තිබිච්ච එක පටිසෝතගාමී වෙනවා. ඒක දැන් හෙට වෙනකොට බුද්ධානුස්සතියේ මේ පදම් වෙන ආකාරය පැහැදිලි වෙනවා. ධම්මේසු ධම්මානුපස්සනාවේ පබ්බ පහයි. ආයි වැරදි වචනයක් පාවිච්චි කළා. ඔව්. දැන් නිතරම කියන්න පුරුදු වෙන්න ඕන කායේ කාය අනුපස්සනා වේදනාසු වේදනානුපස්සනා චිත්තේ චිත්තානුපස්සනා ධම්මේසු ධම්මානුපස්සනා. අර සුයනු දෙකක් තියෙනවා දෙවෙනි එකේ හතරවෙනි එකේ. අර පළවෙනි එකේ තුන්වෙනි එකේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔව් කියන්නක ප්‍රශ්නේ. ඒක අර ඔය කියන හතර මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති වඩනකොට ඔය හතරම සිද්ධ වෙනවා. එතකොට ඒකයි කිව්වේ එක ධර්මයයි අපි වඩන්න ඕන. ඒක ධර්මය මොකද්ද? ආනපානසති සමාධි. දැන් මේ ඔය පොතේ මං ඊයේත් මේක කිව්වා 40 වෙනි පිටේ තියෙනවා. 40 වෙනි පිටේ තියෙනවා පැහැදිලිව කියලා. ဒုတိය බික්කු සූත්‍රයේ මේ ဒုတိය බික්කු සූත්‍රයේ සංයුක්ත නිකායේ තියෙන්නේ මේකේ මේ කොටසක් අපි අරගෙන තියෙන්නේ වැදගත් කොටස. ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චතරෝ ධම්මේ පරිපූර්ණ. චතරෝ ධම්මේ කිව්වේ මොකද්ද? සතර සත්‍යපට්ඨාන. චතරෝ ධම්මා භාවිතා බහුලීකතෝ සත්‍ය ධම්මා පරිපූර්ණතු. එහෙනම් සත්බොජ්ජංග වැඩෙනවා මිසක් අපි භාවනා කරන්න ඕන ඒක වැඩෙනවා. හැබැයි මේක හෙට ධම්මේසු ධම්මානුපස්සනාව කරනකොට මේක වැඩෙන ආකාරය මම පෙන්නන්නම්. ඊට පස්සේ සත්‍ය ධම්මා භාවිතා බහුලීකතා ද්වේ ධම්මේ පරිපූර්ණතු. මොකද්ද මේ එකම ධර්මය? ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලී කතු. බහුල නිතරම භාවනා කරන්න ඕනේ මොකද්ද? අර පළවෙනි පබ්බි ඕන ඉරියව්පතේක ඕන ක්‍රියාකාරකමක් කරනකොට සම්පජානකාරී හොති වෙන්න ඕන. එච්චරයි. එකයි අවශ්‍යතාව. ඒක නිසා කායකායනුපස්සනාව නිවැරදිව නොදැන වේදනාසු වේදනානුපස්සනාව සිද්ධ වෙන්නේ නැහැ. චිත්තේ චිත්තානුපස්සනාව කොහොමවත් නැහැ. ධම්මේසු ධම්මානුපස්සනාව අරහ. ඒක වෙන්න බෑ. හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මේ කතාව නැවත තව සූත්‍රයට බුදුහාමුදුරුව කියනවා 34 වෙනි පිටේ කුණ්ඩලීය සූත්‍රය. මේක 599ක් වරක් කියලා තියෙනවා එකම ධර්මයයි කරන්න ඕන කියන එක. මේ එක එක සූත්‍ර මං අරගෙන කියන්නේ. කුණ්ඩලී සූත්‍රයේ අර අගිනම් මුලට ආයි මේක කියන්නේ. දැන් අතන කියේ මුලේ ඉඳන් අගට, දැන් මෙතන අගිනම් මුලට. මේ කුණ්ඩලී කියන බ්‍රාහ්මණයා මේ බුදුහාමුදුරුව හම්බුනාම ප්‍රශ්න වැලක් විචාරුවා. බවං පනබෝ ගෝතම කිමානි සංසෝ විහෙරති. මේ බුදුහාමුදුරන්ගෙන් අහනවා, ඔය ඔබ කියන ක්‍රමය අපි අනුගමනය කරන්න ගත්තොත් මොනවාද මේ ආනිසංස, මහප්පල මහානිසංස මොනවාද අපිට ලබා ගන්න පුළුවන්? බුදුහාමුදුරුව කිව්වා, විද්‍යා විමුක්ති බලානි සංසෝකෝ කුණ්ඩලිය තථාගතෝ විහෙරති. මේ විද්‍යා විමුක්ති ඵලය අවසාන වශයෙන් ලැබෙනවා කිව්වා මේ ක්‍රමය. මොකද්ද මේ ක්‍රමය කියලා දැන් තාම කියන්නේ නැහැ. කතමේ පන භෝගෝතම ධම්මා භාවිතා බහුලී කතා විමුක්ති විද්‍යා විමුක්තිින් පරි. මේ විද්‍යා විමුක්තිය පූර්ණය වෙන්නේ මොකක් බහුලව භාවිතා කරන්න කටයුතු කළුද්ද? සත්තබොජ්ජංගෝ කෝ කුණ්ඩලිය භාවිතා බහුලී කතෝ විද්‍යා විමුක්ති පලං පරිපූරෙන්තු. සත්තබොජ්ජංගේ භාවිතා කළොත් බහුලව විද්‍යා විමුක්තිය පරිපූර්ණය වෙනවා. ඊට පස්සේ කුණ්ඩලිය ඇහුවා, කතමේ පන භෝගෝතම ධම්මා භාවිතා බහුලී කතෝ සත්තබොජ්ජංගේ මේ සත්තබොජ්ජංගේ පරිපූර්ණය වෙන්න වැඩෙන්න අපි මොකද්ද කළ යුතු කියලා. බුදුහාමුදුරුවෝ චත්තාරෝ කෝ කුණ්ඩලිය සත්‍ර සතිපට්ඨාන භාවිතා බහුලී කතෝ සත්තබොජ්ජංගේ පරිපූර්ණ. සතරාතිපට්ඨානේ බහුලව භාවිතා කළොත් මේ සත්තබොජ්ජංගේ පූර්ණ වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ කුණ්ඩලිය ඇහුවා, මේ සතරාතිපට්ඨානේ පූර්ණ වෙන්නේ කොහොමද කියලා. කතමේ පන භෝගෝතම ධම්මා භාවිතා බහුලී කතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූරෙන්තු. තීනිකෝ කුණ්ඩලිය සුචරිතානි භාවිතානි බහුලී කතානි චත්තාරෝ සතිපට්ඨානේ පරිපූරෙන්. දැන් බුදුහාමුදුරුව මේ ආනපාන සති සමාධිය කියන වචනේ පාවිච්චි නොකර වෙන වචන වලින් ආනපාන සති සමාධිය ගැන කිව්වා. මෙතෙන්දි ආනපානම තමයි තියෙන්නේ. ඊට පස්සේ කිව්වා, කතම භෝගෝතම ධම්මා භාවිතා බහුලී කතා තීනිසු චරිතානි පරිපූර්ණ. මොකද්ද තීනිසු චරිතය? වචීසු චරිතය, කායසු චරිතය, මනෝසු චරිතය. දැන් මෙතන මොකද්ද අයින් කළ යුත්තේ? තීනි දුෂ්චරිතය, කාය දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය, වචී දුෂ්චරිතය අයින් කළොත්, කාය සුචරිතය, මනෝ සුචරිතය, වචී සුචරිතය පැහැදුවොත් ඒකාන පාන. ඉතින් ඒකම කුණ්ඩලියට කියලා. ඊට පස්සේ කතමේ පන භෝගෝතම ධම්මා භාවිතා බහුලී කතා තීනි සුචරිතානි පරිපූර්ණ. මේ තීනි සුචරිතය පරිපූර්ණය වෙන්නේ කොහොමද කියලා කුණ්ඩලිය භාග්‍යවතුන් වහන්සේකින් ඇහුවා. ඉන්ද්‍රිය සංවරෝකෝ කුණ්ඩලිය භාවිතෝ බහුලී කතෝ තීනි සුචරිතානි පරිපූර්ණ. ඉන්ද්‍රිය කිව්වේ මොකද්ද? මේ ඇහැකන නාසය දියක. දැන් මෙතන අර බුදුහාමුදුරුවෝ එක පැත්තයි කිව්වේ තීනි සුචරිතය. හැබැයි මෙතන අයින් කරන්න ඕනේ මොකද්ද? තීනි දුෂ්චරිතය. දැන් මෙතන බුදුහාමුදුරුවෝ ඉන්ද්‍රිය සංවරය කිව්වේ. දැන් මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරනකොට අයින් කරන්න ඕන එකක් තියෙනවා. මොකද්ද අයින් කරන්න ඕනේ? ආයතන, සලායතන හය. අර ආයතන හැටියට ආයතන කියන්නේ අහ ගැන කුණු එකතු කරගන්න. දැන් ඔය චක්කායතනය, සෝතායතනය, ගානායතනය, ජීවායතනය, කායායතනය, මනායතනය මෙහෙම තියෙනවා ආයතන. ආයතන හය කියන්නේ අහ ගැන කුණු ආගන්තුකෙහි උපකිලිට්ටේන උපකිලිට්ටන් එකතු කරගන්නවා නම් ඒක සලායතන. ඒ සලායතනය කුණු එකතු කරන්නේ නැත්නම් එතෙන්දි අර ඇහැට ගන්නට නාසයට දිවට කයට මනට අරමුණු වෙන ඒවා පෙරලා තෝ බේරලා පිරිසිදු වෙන දේ විතරක් ගන්නවා. කුණු කිලුටු කෙනෙක් දේ අයින් කරනවා නම් එතන ඉන්ද්‍රිය සංවරය, ඉන්ද්‍රිය බවට පත් කරන්න. ඒක පෙරහනා. දැන් ඉන්ද්‍රියයන් හැටියට චක්කු, දැන් අර චක්කායතනේ චක්කු ඉන්ද්‍රිය වෙනවා. සෝතායතනෙ සෝත ඉන්ද්‍රිය වෙනවා. ගාන ආයතනෙ ගාන ඉන්ද්‍රිය වෙනවා. ජීව ආයතනෙ ජීව ඉන්ද්‍රිය වෙනවා. මන ආයතනෙ මන ඉන්ද්‍රිය වෙනවා. ඒ ඉන්ද්‍රිය හය පාත් ගන්න පුළුවන් කාටද? තමන්ට. කොහොමද? අර තීනිසු චරිතේ විහිදලා ඉන්ද්‍රිය සංවරය වෙනවා. ඉන්ද්‍රිය සංවරය කියන එක තේරුම් ගත්තොත් මේ සංවාරණය කරන්න. රාගය ද්වේෂය මෝහයෙන් වැළකී වාරණයෙන් විරමණයෙන් කටයුතු කිරීම. ඒක තමයි සිල්වල කියන මේ ධර්මය. ඊට පස්සේ මේ බුදුහාමුදුරුවන්ගෙන් ඇහුව කුණ්ඩලිය කතම් භාවිතෝ ච කුණ්ඩලිය ඉන්ද්‍රිය සංවරෝ. මේ ඉන්ද්‍රිය සංවරය ගැන ඇහුවා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා බොහොම ලස්සන කතාවක්. ඉද කුණ්ඩලිය බික්කු චක්කුණා රූපන් දිස්වා මනාපං නාබිජ්ජති නාබිහංසති න රාගං ජනේති. කුණ්ඩලිය යම් කෙනෙක් භව ක්‍රය කරන්නට අපගප වෙලා ඉන්න පුද්ගලයා බික්කුණා රූපන් දිස්වා මනාපං. මෙතෙන්දි කිව්වේ ප්‍රිය භවට පටිච්ච වීමට මොකද්ද වචනේ? මනාපං. මනාපං නාබිජ්ජති. එක දිගේ අර පිනවා පිනවා අර රාගයෙන් ආස්වාදනය කර කර ඉන්නේ නැහැ. එක න රාගං ජනේති නාබිහංසති. එක අර පිනවා පිනවා ආස්වාදනය කර කර කටයුතු නොකිරීම නිසා න රාගං ජනේති. අලුතෙන් අර පජානාති වෙන්නේ රාගය අලුතෙන් උපදින්නේ නැහැ. ඒ අනුව තස්ස තිතෝච කායෝ අර වේගය ක්‍රියාවේ වේගය කායෝ හෝති තිතං චිත්තං අජ්ජත්තං සුසන්තිතං සුවිමුත්තං. ඒ අනුව අර වේදනාව චිත්තාවේගය පිරිසිදු වෙනවා යහපත් වෙනවා. වේගයක් අර පිනවා පිනවා වේගයක් ඇති වෙන්නේ නැහැ. ඒ මනාපය. දෙවෙනි පියවරේ අමනාපය. චක්කුණාකෝ පනේච රූපං දිස්වා අමනාපං න මං කුහෝති අප්පතිට්ට චිත්තෝ අදීන මානසෝ අභ්‍යාපන්න චේතසෝ තස්ස තිතෝච කායෝ හෝති තිතං චිත්තං අජ්ජත්තං සුසන්තිතං සුවිමන්ත. අර ගැටීමක් ලෙවෙනි වේශයක් එන්නේ නැහැ. තරහක් එන්නේ නැහැ. අමනාපේ දිගින් දිගටම දැන් අමනාපේ තියෙනවා. ඒ කියන්නේ Tamanට මනා ගැළපෙන්නේ නැහැ. හැබැයි ඒ ගැළපෙන දේ නොගැළපෙන දේ විඳවා විඳවා කටයුතු කරන්න. ඉස්සෙල්ලදී මනාපයි ගැළපෙනවා. හැබැයි පිනවා පිනවා කටයුතු කරන්නේ නැහැ. ඒකයි අර නාබිජ්ජති නාබිහංසති න රාගං ජනේති. ඒ වගේම මෙතන න මං කුහෝති අමනාපං අප්පතිට්ට චිත්තෝ අදීන මානසෝ අභ්‍යාපන්න චේතසෝ. අභ්‍යාපන්නයි. දැන් ව්‍යාපාදී චිත්තයක් නැහැ. අභ්‍යාපඤ්ඤ. ඒ අනුව මේ සුවිමුත්තං සුසන්තිතං. තුන්වෙනි එක දැන් අර අර කියපු සතරාධිපට්ඨානෙ කියපු අර සුව ආමිෂ සුවය ආමිෂ දුක්ඛය අදුක්ඛම අසුඛම ළමයි මේ මෙතනත් කියන්නේ. ඊළඟට තියෙන්නේ යතෝකෝ කුණ්ඩලියේ බික්කුණෝ චක්කුණා රූපන් දිස්වා මනාප අමනාසි පේසු. දැන් අදුක්ඛම අසුඛ වෙනුවට මෙතන තියෙන්නේ මොකද්ද? මනාපමනාපේසු මැනීම. මේ මනාපමනාපේ දෙක සංසන්දනය කරලා මනින්නේ නැහැ. රූපේසු තිතෝච කායෝ හෝති. එකෙන් ඒ ක්‍රියාවෙන් වෙන් වෙනවා. ඒ අනුව චිත්තං අජ්ජත්තං සුසන්තිතං සුවිමුත්තං සෝතේන සද්දං. ඊට පස්සේ මේ ඉස්සෙල්ලා කිව්වේ චක්කුණා රූපං දිස්වා දැන් සෝතේන සද්දං සුත්වා ගාහනේන ගන්ධං සාහිත්වා ගාහිත්වා ජීවාය රසා රසං සාහිත්වා කායේන පොට්ටබ්බං මනසා ධම්මං විඤ්ඤාණ චක්කුසෝත ගාන ජීවා කාය මනෝ කියන ඉන්ද්‍රිය හයටම මේ සංවරය ඇති කරගන්න හැටි අර මනාපමනාප මනාපමනාප හැටියට අතන කිව්වේ ආමිෂ සුවය ආමිෂ දුක්ඛය ආමිෂා දුක්ඛම සුඛය. මෙතන මනාපමනාප මනාපමනාප කියන මේ තුන ගත්තේ. ඒ නිසා අරකත් මේ ආනපානමයි මේකත් වෙන ආනපානකින් මේ කුණ්ඩලි සූත්‍රේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අවසාන වශයෙන් කොහොම හරි එන්න ඕන මේ ඇහැ කන නාසය දිවකය මන සංවර කර ගැනීම ඉන්ද්‍රිය සංවර කර ගැනීමමයි ඉන්ද්‍රිය සංවර කර ගැනීම නිසා ප්‍රත්‍ය සිව්පස්සේ සංවර වෙනවා, ප්‍රාතිමොක්ඛ සංවරේ පිහිටනවා. ඒ අනුව ආජීවක පාරිශුද්ධ සංවරේ, ආයතික සංවරේ පිහිටනවා. ඒ අනුව සිඳ වෙනවා, සංසුන් වෙනවා, සම්මා කියන තත්වයටපත් වෙනවා. ඒකයි නිවන, වෙන මොකක්වත් නෙමෙයි. තව මේක එකයි කරන්න ඕන කියන එක එකම ධර්මයයි අපි කරන්න ඕන. මොකද්ද කරන්න ඕන? එකම එක ආනපාන සති සමාධියේ පීඨා සිටීම. හැබැයි කාය කායනුපස්සනාවේ තියෙන මේක මේ ත්‍රිපිටකයේ තියෙනවා. මේක කියලා ඉවර වුණාට පස්සේ පිටු අංක 57 අපි මේක මේ ත්‍රිපිටකයෙන් අරගත්ත කොටස් තියෙන්නේ. මේ කොටස් වල දිගටම තියෙනවා ඔය 57 වෙනි පිටේ 564 ඉඳන් 599 දක්වාම අපි මේ සටහන් කරලා තියෙනවා. ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තන්ති. මෙහෙම මේ ඒක ධර්මය එකම ධර්මයක් දිගින් දිගටම නිවැරදිව භාවිතා කරනකොට ඇතිවන මේ යහපත් ගති විද්‍යා විමුක්ති ඵල සච්චිකිරියාවේ තමා ඊළඟ පිටුවේ 571 තියෙන්නේ. ඒක ධම්මෝ භික්කෝ භාවිතෝ බහුලීකතෝ, ඒ වගේම 572 ඒක ධම්මෝ, 573 ඒක ධම්මෝ, මේ 574 75 76 99 දක්වා 599ක් සූත්‍රවල තියෙනවා. එකම ධර්මයක් අපි භාවිතෝ බහුලීකතෝ, මේ අපිට ඇතිවෙන සියලුම නිවනට උපකාරවන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට උපකාර වෙන ආකාරය පැහැදිලිව පිරිසිදුව විග්‍රහ කරලා තියෙනවා. ඒ එකම ධර්මය මොකද්ද? මේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කිරීම, වෙන මොකක්වත් නෙමෙයි. එක හරියට නිවැරදිව දැනගෙන කටයුතු කරනවා නම් මේ ජීවිත වෙන අපි හැම වැඩක්ම කරන්න පුළුවන්, කියන්න පුළුවන්, හිතන්න පුළුවන්, කන්න බොන්න යන්න එන්න නාන්න මේ ඉරියාපත හතරෙම හැම වෙලාවකම හැම වැඩක්ම කරන්න පුළුවන්. හැබැයි අර සංප්‍රජනනය වෙන ක්‍රියා නකාරී හොති. ඒක තමා තීරණය. ඒ තීරණය තේරුම් ගත්තොත් සම්ප්‍රජනනය වෙන රාගය ද්වේෂය මෝහය අලුතෙන් හිතේ ජනිත වෙන ප්‍රජනනය වෙන ප්‍රභවය වෙන කටයුතු ක්‍රියාවලින් වැළකී නකාරී හොති. එච්චරයි අවශ්‍යතාව. ඔව්, දැන් අලුතෙන්ම මෙතෙක් අර දීගංවා කිව්වේ යටිහිතේ මනසෙ අපි පුරුදු කරගෙන පුහුණු කරගෙන ආපු හොඳ හෝ නරකෝ. දැන් එහෙම පුරුද්දක් නැති දෙයක් අලුතෙන්ම අපිට ඇහැට රූපයක් දකින්න හම්බ වෙනවා, කනට ශබ්දයක්, නාසයට ගඳ සුවඳක්, දිවට රසක්, කයට පහසක්, පොට්ටබ්බයක් මනසට. ඒක රස්සංවා, ඒක අලුත් දෙයක්. ඒ අලුත් දෙය නිසා වර්තමාන මොහොත කිල්ටු වෙනවා. හැබැයි ඒක වෙන්නේ ඇහැ කන නාසය දිව කය කියන පහේ. අර දීගංවා ඇහැ කන නාසය දිව කය මන කියන පහන් අතීතයේ ගත්ත දේවල් දැන් කොහෙද තියෙන්නේ? චිත්ත සන්තානේ. මොනව හැටියටද? මනෝ සංකාර හැටියට, මනෝමය සංකාර හැටියට. ඒවා දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන පුහුණු කරගෙන ආපු ඒවා. අපි ඒ අපිට ප්‍රිය වූ මනාප වූ දෙයක් එකපාරට ඇහෙන් දැක්ක ගමන් කොහටද යන්නේ අපි? අර අතීතයට, අර දීර්ඝ සංසාර. ඒ වගේම හොඳ නරක දෙපැත්තම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා අපි යහපත් දේ පුරුදු කරලා පුහුණු කරලා තියෙනවා. මිනිස්සු ඇටියට ඉපදුනේ ඒකයි. ඒ වගේම රාගය, ද්වේෂය, මෝහය කියන දේවල් මේ හිතේ තියෙනවා. ප්‍රියදේට ඇලීම තියෙනවා. ඒක දැක්ක හැටියේ දැන් ඒක වරද වරද හැටියට දැනගත්තට පස්සේ අපි ඒ ප්‍රහාණය කළ යුතු දේ ආශ්‍රයට ගන්නෙ නැහැ. ඒක සතෝ ආස සති, සතෝ පස සති. ඒ දැන් අපි මේක අර මේ ධර්මය හොඳට අහගත්තට පස්සේ දැනගත්තට පස්සේ අපි දන්නවා මේ කිලුටු වෙන ආකාරය සහ පිරිසිදු වෙන ආකාරය දෙකම දන්නවා. එතකොට කිලුටු වෙන දේ පස්ස කරනවා, පිරිසිදු වෙන දේ අස්ස කරනවා. ඒ දොරවල් හය තමයි පිරිසිදු වෙන දේ සහ කිලුටු වෙන දේ දෙකම එන්නේ. ඉන්ද්‍රියේසු ගුත්තත් ද්වාරු. ඉන්ද්‍රිය හය තමයි ආරම්භ වෙන්නේ. ඇහැට කනට නාසයට. දැන් මේ බුද්ධ දේශනාවේ මොන සූත්‍රය කිව්වත් කොහේ හරි තියෙන මොකද්ද? චක්කුසෝත ගාන ජීවා කාය මනෝ කියන දොරවල් හය. මොනවද ආරමුණු වෙන්නේ? ආපෝ තේජෝ ආයෝ පඨවි වර්ණ ගන්ධ රසෝජා කියන පංචස් කන්දේමයි. වෙන මොකක්වත් නැහැ. ඕකමයි තියෙන්නේ. වෙන මොකක්වත්ම නැහැ. මේක ඉතාම සරල කෙටි දෙයක්. මේක අර මහ විස්තීර්ණ කරලා අර අභිධර්මයේ කියලා වැරදියට මේක අර ලේඛනයක් උගන්වනවා. මිනිසුන්ව පටලවනවා. මෙච්චර සරල විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරදී අර ඉන්දියාවට ගෙනihin සංස්කෘත භාෂාවෙන් අර උපනිෂද් ධර්මයේ තියෙන බොහොම බලවත් දේවල් එක්කලා ලේඛනයක් හදලා අර අභිධම්ම සමුච්චය හැටියට ඊට පස්සේ අභිධර්මාන්ත සංග්‍රහය හැටියට මේ දැන් ඇහිලා තියෙනවා. අපේ තියෙන මේ පිරිසිදු අර ප්‍රකරණ පොත්වල තියෙන උතුම් ධර්මයේ යටපත් කළා මේ අභිධර්ම සමුච්චය, අභිධර්ම සංගාර්ථය. ඒක හොඳයි, ඉගෙන ගන්න, උපාධි ගන්න, උගන්වන්න, ඒවට හොඳයි ලේඛනයක්. හැබැයි නිවන් දකින්න ඒවා හොඳ නැහැ. ඒවා ග්‍රන්ථ ධූරේ පුරන්න හොඳයි. හැබැයි ප්‍රායෝගික විපස්සනා අනුපස්සනා ධූරේ පුරන්න නම් මේ ප්‍රකරණ පොත්වල තියෙන ගැඹුරු ධර්මය ඒවා ප්‍රායෝගිකයි. ඒවා භාවිතයට ගන්න ඕනේ. ඒවා ඉගෙන ගන්න නෙමෙයි. ඔව්. දැන් ඇහැ කන නාසය දිවකය මන කියන හය වරක ආයතන වෙනවා. තවත් වරක ඉන්ද්‍රිය වෙනවා. ආයතන වුණොත් අර ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා උපාදානය කරගන්නවද නැද්ද? ඉන්ද්‍රිය නම් උපාදානය කරගන්නවද නැද්ද? ඉන්ද්‍රිය නම් උපාදානය කරගන්නේ නැහැ. ආයතනයන් ආඥාන කුණු ප්‍රියමනාපණං අර ප්‍රියභවෙන් අල්ල ගන්නවා. ඒක රාගය. අප්‍රියනම් අමනාපණං අමිහිර මේ අමනාපති වුණේ. ඒත් උපාදානික. ඒ දෙවැනි වේසයෙන් උපාදාන. ඊට පස්සේ අර සංසන්දනය කරලා වැරදිසේ ඒත් උපාදානය කරගන්නවා. එතකොට ආයතන තියෙනවා නම් ප්‍රිය වුණත් අප්‍රිය වුණත් ප්‍රියාප්‍රිය වුණත් මනාප වුණත් අමනාප වුණත් මනාපමනාප වුණත් උපාදානය කර. ඉන්ද්‍රියන උපාදානය කරගන්නේ නැහැ. ඒක නෙමේ අපි අපේ මේ දැන් බුදුහාමුදුරුව හැම තැනකම කර කියලා තියෙන්නේ මේ ආයතන තේරුම් අරගෙන සලායතන අවිද්‍යා මූලයෙන් සලායතන කුසල මූලයෙන් ඉන්ද්‍රිය. මේ ඇහැ සංවර වුණොත් ඉන්ද්‍රිය වෙනවා. අසංවර වුණොත් ආයතන වෙනවා. මේක තේරුම් ගන්න ඕනේ. මේක කාටද කරන්න පුළුවන්? වෙන කාටවත් මේක කරලා දෙන්න බෑ. හැබැයි අපි බොහෝ දුරට රාමන්න පුතක් කියන පුද්ගලයෙක් දන්නේ මේ ඇහැ දෙආකාරයකට ක්‍රියාත්මක කරනවා. ආයතනයක් හැටියට අහගෙන කුණු එකතු කරගන්නවා. ඉන්ද්‍රියක් හැටියට ඒ හැම අහගෙන කුණු අයින් කරලා පිරිසිදු කරන. මේ දෙකම තේරුම් ගත්තට පස්සේ අපි මේ අහගෙන කුණු අරගත්තට පස්සේ තමයි අපිට මේ බරක් වෙන්නේ, බයක් වෙන්නේ, බැම්මකට බැඳින්නේ. අපි මේ සියලු දුක් විඳින්නේ අර ආයතනවලට ඇලිලා. අපි ඕක සීල සංවරය, සම්මා සංසිඳීම, සංසුන් ඔක්කොම එනවා උතන. ඕ ඔව්. චතුන්නංච මහාභූතං චතුන්නංච උපාදාය රූපං වෙනවා. දැන් අපි මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහාභූත හතරෙන් අපි ඊටාම සුළු කොටසක් මම මගේ කියලා උපාදාය රූප හැටියට උපාදානය කරගන්න. දැන් මේ රටේ තියෙන සියලුම ගස්කොළ අපි උපාදානය කරගන්න මගේ පොල් ගහ කිව්වොත් මොකද වෙන්නේ? ඒක තියෙන්නේ මොකද්ද? ඒක චතුන්නංච උපාදාය රූප. දැන් සියලු පොල් ගස් ගත්තොත් චත්තාරෝ මහාභූත. ඒක වෙන එක. දැන් ඒක වගේ දැන් මම උපාදානය කරගත්ත ටිකට කියනවා ඒක අර සත්තරාණ කුසල සූත්‍රයේ විග්‍රහ කරනකොට ඒක වෙනස මේක වෙනසක් තියෙනවා. චත්තාරෝ මහාභූත සහ චතුන්නංච උපාදාය රූපං කියන தത്വයට පත් වෙනවා. චතුන්නංච උපාදාය රූපං තමයි අපිට බරක් වෙන්නේ, බයක් වෙන්නේ, වැම්මක් වෙන්නේ, අපිට නැති වුණොත් දුකට වෙන්නේ. අර තියෙනවනම් තමයි අපි සැපයි සුවයි හොඳයි යහපතයි ප්‍රියයි මනාපයි කියලා අල්ලලා බලෙන් මේක බැඳගන්නේ, එකතු කරගන්නේ, අයිති කරගන්නේ, වෙන් කරගන්නේ, කණ්ඩි දාලා කම්බි ගහලා මගම මගේ කියලා වෙන් කරගන්නේ මේ චතුන්නංච උපාදාය රූප මිසක් චත්තාරෝ මහා භූත නෙමෙයි. දැන් මෙතන හොඳට තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. වෙලාව පොඩ්ඩක් තියෙන හින්දා මම කියන්නම්. මේ සතර මහා භූත විවිධ ආකාරයෙන් තුන් ආකාරයකට පුද්ගලයෙක් තුළ ක්‍රියාත්මක වෙනවා. මේකට කියනවා අට්ඨාරස ධාතු කියලා. හයවරත් තුන 18. දැන් මේ ආපෝ තේජෝ වායෝ පඨවි විඥාන අවකාශ කියලා හයක් තියෙනවා. ච ධාතු විභංග සූත්‍රයේ තමයි පුක්කුසාති රජුරවන්ට මගපල් ලබන්න බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේ හයම අපිට තේරුනේ නැතුවට ආපෝ තේජෝ වායෝ පඨවි හතරත් අවකාශ විඥාන කියන දෙකත් අපි තුල ක්‍රියාත්මක වෙනවා. මේ හයම ක්‍රියාත්මක වෙනවා. මේ හය විශ්වයේ තියෙන්නේ ධාතු හැටියට. මේ විශ්වයේ තියෙන්නේ ධාතු හැටියට. ඒවා අපි උපාදානය කරගත්ත හැටි ඒවා භූත වෙනවා. ඒවා යම් ශක්තියක් සම්බන්ධයක් බිහි කරන සත්වයටපත් වුණාම ඒ හතරම චත්තාරෝ ධාතු චත්තාරෝ භූත වෙනවා. ඊට පස්සේ තව එකක් වෙනවා. මේක තමයි චත්තාරෝ ගති. ගති හතරක් අපි තුල ඇති වෙනවා. පඨවි ගතිය, වායෝ ගතිය, තේජෝ ගතිය, ආපෝ ගතිය. දැන් මේක තමයි මේ බුද්ධ ධර්මයේ තේරුම් ගත යුතු ඉතාම ගැඹුරු දෙයක්. අපි තුල ඔය පඨවි ගතිය, ආපෝ ගතිය, වායෝ ගතිය, තේජෝ ගතිය තියෙනවද නැද්ද? තියෙනවා. දැන් අපි හිතමු අපි දැන් මේ එක්ක සිංහල ජාතිය කියලා, එක්ක බුද්ධාගම කියලා, එක්ක දේශපාලන පක්ෂයක් ගන්නකෝ. මේක හොඳ මේක තමයි දේශපාලන පක්ෂයක් ගන්න. දැන් අර පටවි කියන තදගතිය වෙනස් නොවන ගතිය තදගතිය තිබුණ නම් අපිට අර එක දේශපාලන සංකල්පය මේක කිසිම ධාතු භූත නැහැ. මේක තියෙන්නේ මොකද්ද? ගතිය. අපි අර දේශපාලන පක්ෂයට තදින්ම බැඳිනවා. ඔය ලියාපදිංචි උනාට බැඳෙන්නේ නැහැ. මේ හිතෙන් අපි පටවි ගතියට දැන් ඔය දේශපාලන පක්ෂයට කවුරු හරි බැන්නොත් දැන් අර තමන්ගේ ගතියට නොගැලපෙන නිසා අපිට තේජෝ ශක්තිය ඇහිලා කේන්තියක් එනවද නැද්ද? ඔය පටවි ගතිය අර පටවි උනේ නැත්නම් අර තේජෝ ගතිය එන්නේ නැහැ. ඔය දේශපාලන පක්ෂයේ ජයග්‍රහණය කළොත් මොකක් හෝ සතුටක් ඇති වුණොත් වායෝ ගතිය එනවද? සැහැල්ලු ගතිය එනවද? අනිත් පාර ඔය ගහන දේශපාලන පක්ෂයේ පිළිබඳව අපේ හිතේ මොකක් ඇති වුණොත් මේ දිවාරු වෙන ආපෝ ගතිය එනවද? එනවා. ඒක ඉතාම ඔය ගති හතර තමයි පඨවි ගතිය, ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය තමයි මේ සියලු දේවල් වලට අපි බැඳෙන්නේ. අපි මේ සිංහල ජාතිය කියලා, අපි මේ බුද්ධාගමයි කියලා, අපි මේ දේශපාලන පක්ෂය කියලා, අපි මේ කුලය කියලා, අපි මේ තනතුරේ කිය මේ ඔක්කොම එන්නේ ඔය කියන පටවි ආපෝ තේජෝ වායෝ ගති හතරක් අපි තුල ස්ථාපනය වෙනවා පිහිටෙනවා මේක තියෙන්නේ සම්පූර්ණ ඔය රාග දේශ මොහ උපදවන්නේම ඔය ගති හතර තියෙන නිසා උපාදාය වෙන්නේම ඔය ගති හතර තියෙන නිසා එකයි කියන්නේ චතුන්නංච උපාදාය රූපං කිය. ඒකේ ඔය ධාතු ගති තියෙනවා. එකයි අට්ඨාරස ධාතු කියලා විග්‍රහයක් කරලා තියෙනවා. ත්‍රිපිටකේ අර සය හයක් තියෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන කියලා තව දෙකක් තියෙනවා. ච ධාතු විභංග සූත්‍රය තියෙනවා. මේ හය හයවර 318 ඒකත් උපාදානය කරගන්නේ අපි තදින් අර දැන් අට්ටියති හරායති දිගුච්චති. මේක තමා මේ අපි තේරුම් ගත යුතු. අර තදගති අට්ටියති හරායති දිගුච්චති. එක අපි ඒ කිසි දෙයකට අපි ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ මුලා වෙන්නේ නැහැ කියන එකයි මේක. ඔව් ඒක අපි උපාදානය කරගත්තොත් මේක අපි ණය වෙනවා ගෙවන්න වෙනවා වැය කරන්න වෙනවා. අපිට අයිතියකුත් නෑ අපේ කැමැත්තට අනුව පාලනයකුත් බෑ. අපිට මනාප පරිදි ඍෂි පරිදි පවත්ව ගන්න නවත්ත ගන්න පුළුවන්කමකුත් නෑ. ඒ සියලු දේ පවතින්නේ නවතින්නේ නියාම ධර්මයකට අදාළ. නියාම ධර්මය අපිට බලපානවා. අපිට පුළුවන්කම තියෙනවා මේ නියාම ධර්ම තේරුම් ගත්තාම පංච නියාම ධර්ම ධර්ම නියාමයේ කර්ම නියාමයේ බීජ නියාමයේ ඉත්තු නියාමයේ චිත්ත නියාමයේ මේ නියාම ධර්ම වලින් අපිට අර අර අකුසල් උපදින දේවල් වලින් අපිට මිදී නිදහස් වෙන්න පුළුවන් ධම්ම නියාමයට අනුව කටයුතු කරන්න පුළුවන්. ඒ අනුව නිවන පිරිසිදු වීම නිදහස් වීම අර බැමි තුනෙන් මිදී නිදහස් වීම නිබ්බාන වෙන්න පුළුවන්. නිබ්බාන කියන්නේ දැන් අපි මේ නිබ්බාන කියන මාර්ගදී භාෂාවේ වචනේ සම්පූර්ණ නිර්වාණ කියන සංස්කෘත වචනකින් විකෘති කරලා තියෙනවා. සිංහල වචනේ නිවන කියන එක ඒකත් එච්චර ගැලපෙන්නේ නැහැ. නමුත් මාගදී භාෂාවේ තියෙන මේ බැමි තුනකින් අපි ඈඳිලා තියෙනවා මේ ගමන. බැමි තුන හදාගන්නේ කවුද? තම වෙන කවුරුවත් හදලා ඈඳෙන බැමි තුනක් නෙමෙයි. අපිම අර ගොත ගොතා ওই බැමි තුන අනන්ත අප්‍රමාණ කාලයක් තුල ඔය බැමි තුන ගොතු ගොතා අපි ආව නාම ගොත්තන් නජීරති කිව්ව එක. මේ බැමි තුනම රාග බැම්ම ද්වේෂ බැම්ම මෝහ බැම්ම එකවරම සකස් වෙනවා. කපනකොට අර තාලවත් උපමා සූත්‍රය කිව්ව එකවරම කපන්න පුළුවන්. අර තල්ගහේ කඳ කරටිය කැපුවට පස්සේ අර තල්ගහ තියෙනවා. හැබැයි දැන් මේ තල්ගහ අර නාම ගොත්තන් නජීරති දැන් වෙන්නේ ගොත ගොතා හැම නැවතුව අලුතෙන් ගොතන්න බෑ. නත්ති දානි පුනබ්බව කිව්වේ ඒකයි. අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බව. අර හැමදාම යායන්තන්නා පොනෝ බවක තත්‍ර තත්‍ර අභිනන්දති කියලා ගොත ගොතා යනවා. ඔව් සංසාරේ ගෙනාව අර දීගංවා දීර්ඝ සංසාරේ ගෙනාව ගති පුරුදු තුනක් තියෙනවා. හුරු පුරුදු ටිකක් තියෙනවා. දැන් නිවන් දකිනකොට නිවන් දකිනව නම් අරහතුන් වහන්සේ විසින් නැති කරගත යුත්තේ මොන පුරුදුද? ගති පුරුදු විතරයි. හුරු පුරුදු තියෙනවා. ඒකනේ අර වක්කඩෙන් පැන්නේ හාමුදුරු අරහතුන් වහන්සේ. ඒවා හුරු පුරුදු. ඒවා නිවන් දැක්කත් ජීවත් වෙලා ඉන්නකම් හුරු පුරුදු තියෙනවා. දැන් අරහතුන් වහන්සේ දැන් උදේට මූණ හොදනවා. සිවුරක් අඳිනවා. ඒවා මොනවද? හුරු පුරුදු. ඒවා ගති පුරුදු නෙමෙයි. අර නකාරී හෝති සම්පජානකාරී හෝති විතරයි අයින් කරන්නේ. සම්ප්‍රජනනය වෙන ගති පුරුදු විතරයි නොකර නකාරී හෝති වෙන්නේ. අනික ඒවා තියෙනවා. ඒවා හුරු පුරුදු. ඒවා අවශ්‍යයි. මේ සමාජයේ සම්මත විදියට ජීවත් වෙන්න අරහතුන් වහන්සේටත් බුදුහාමුදුරන්ටත් ඒ අවශ්‍යයි. ඔව් ලැබෙනවා. දැන් මෙහෙමයි, දින තුනක් නෙමේ පැයක් ඉන්න පුළුවන් නම් ඒක හොඳ පුරුද්දක්. ඒක පුරුද්දක්. ඒ දින ඒ පැය අපි නිබ්බාන වුණාද නැද්ද? අපි නිදහස් වුණා බානේ ඒ පැය. හැබැයි තාම බැම්ම කපලා ගියේ නැහැ. නිබ්බිදා වුණේ නැහැ එච්චරයි. නමුත් අපේ අර අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන අපි ඒකෙන් ඒ පැය තුල නිදහස් වුණා. මේක පුරුදු කරගත්තොත්, පැයක් පුරුදු වුණොත් අපිට තව හෙට දවසේ පැය එකමාරක් පුළුවන්. ඊගව දවසේ පැය දෙකක් පුළුවන්. ඊගව දවසේ දවසක් පුළුවන්. මෙහෙම සමහර විට පුරුදු කරගෙන යනකොට අපි හිතමුකෝ දින 6ක් අපි අනුසය එක ශේෂයක්වත් තණ්හානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය එකක්වත් ගත්තේ නැහැ. හැබැයි 6 වෙනි දවසේ මොකක් හරි විදියක් දාලා විඥානයේ වංචක ධර්මයක් කරලා කොයි විදියෙන් හරි එක අනුසයක් ගත්තා. ඇතුළට ගත්තා. ඉවරයි, ආයි හෝඩියට යන්න ඕනේ. ආයි අර පළවෙනි පැයේ ඉඳලා ආයි එන්න ඕනේ. හැබැයි අර පුරුද්ද, අර ඉහාත්ම සුඛ විහරණය, අර පුරුද්ද, අර නිදහස, අර නිබ්බාන වීම, අර නිබ්බිදා වීම ඒක පුරුද්දක් හැටියට තියෙනවා. ඒ සුවය දකින්නවා. ඒ අනුව අපිට ඒක උදව්වක් උපකාරයක් වෙනවා. ඒකනේ අර දවස් 7යි අවුරුදු 7කුයි දුන්නේ. අවුරුදු 7ක් වුණත් මේක කරගත්තොත් නිවැරදි ආකාරයට මේක කරගන්න මේ ආනපාන සති සමාධිය පිහිටලා මේ සතර සතිපට්ඨානෙ පූර්ණ කරගෙන සත්පොජ්ජංග වඩාගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ කරන විද්‍යා විමුක්ති ඵලයට පත් වෙන්න පුළුවන් කියන එකයි තියෙන්නේ. එතකොට අපි මේ මේකට ඊගාවට බුදුහාමුදුරුව සූත්‍රයක් දුන්නා. මේ භාවනා මොකද සූත්‍රය, ඒකේ උදාහරණේ තියෙන්නේ කිකිලියෙක් විතර දානවා. මේ විතර ටික කිකිලි ගේ වැඩේ රකින්නවා. ආයි දවස ගානේ කිකිලි බලන්නේ අද මන් රැක්කා, අද පැටවෙයිද කියලා. හෙට මන් රකින්නවා පැටවෙයිද කියලා. එහෙම කිකිලිගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ පැටව ගන්න හෝ එන්න හෝ පැටව ලබන්න. ඒ වගේ අපි මේ මගපල ලබන්න, මේ සත්‍තිස් බෝධිපාක්ෂික පුරා ගන්න අපි බලාපොරොත්තුවක් ඇති කරගන්න ඕනේ. හැබැයි වැඩේ කරගෙන යන්න ඕන ඒක පූර්ණ වෙනකම්. ඒක කොයි වෙලාවෙ හරි අපිට වැරදුනොත් වහාම අපි ආයි මුල ඉඳන් මේ අනුසය න අනුසයති කරගෙන යන එකයි. කොයි වෙලාවෙ හෝ මගඵල පූර්ණ වෙයි. අපි ඒක අපිට ඒක පච්චවේක්ඛිතබ්බං කියන ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් දැනගන්නත් පුළුවන්. ඒක නිසා අපි බලාපොරොත්තුවක් ඇති කරගන්න ඕනේ. හැබැයි අපි කරන වැඩේ අරහණපාන සති සමාධියේ දිගටම මුළු ජීවිත කාලයම එක දිගටම පාත්වගෙන යන්න ඕන මේක පූර්ණ වෙනකම්. ඔව් අවතාන වශයෙන් අඩු ගානේ මැරෙන මොහොතේ හෝ පග්ගුණ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේකේ තියෙනවා මැරෙන මොහොතේ හෝ මගපල් ලැබෙනවා. මේක ආනපාන සති සමාධිය පුරාගෙන යනවා. ස්වාමීන්
වහන්සේ යමෙක් ආනපාන සතිය වඩාගෙන යනකොට විඥානයේ වංචක ධර්ම ක්‍රියාත්මක වෙලා
කම්මැලිකමක් එනවා. ඔව් එහෙම කම්මැලිකමක් කරනවා. නොයෙකුත් බාහිර කරදර වාදක විඥානයේ එහෙම නිකම් මේ නිකං මේක අත්තරින්නේ විඥාණය කරන්න ඕන සියලු උප්පර වැට්ටි සියලු වංචක ධර්ම ඉදිරිපත් කළා. කොයි විදියෙන් හරි කොටු කළා වටකොල්ලා ආපහු අර පැවැත්ම පාත්වගෙන යන්න ගන්න හදනවා. ඒක විඥාණයේ වැඩි. විඥාණය මැරෙන්න මියා දෙන්න කැමති නැහැ. එක පාට මේ එකක් මේ ලොකු සටනක් දීලා ඒකනේ අර බුදුහාමුදුරුවෝ කිව්වේ අර බෝධි මූලිය ගහවදී කොච්චර ලොකු මාර සටනක් කළයි කිය. මොකද්ද ඒකලේ සටන? මේ විඥාණයට ඉඩ නොදී මේ විඥාණය ප්‍රඥාවට හරවන්න. සියලු බුදුවරුන් විතරක් නෙමේ සියලු අරහතුන් වහන්සේලා විතරක් නෙමේ සියලු පසේ බුදුවරුන් මේ ලෝකෙ තුල කවුරු හරි විද්‍යා විමුක්තියට පත් වුණා නම් අරහත් ඵලයට පත් වුණා නම් එකම ධර්මයයි මොකද එකම ධර්මයේ ආනපාන සති සමාධිය තුලින් සතර අතිපට්ඨානෙ සත්ත්වබොජ්ජංගේ පූර්ණ කර ගැනීම වෙන ක්‍රමයක් නැහැ. ඒකනි කිව්ව අයන් ඒකායනෝ මග්ගෝ කියලා. වෙන ක්‍රමයක් නැහැ. හැබැයි ආනපාන සති සමාධිය. ආනපාන භාවනාව නෙමෙයි. ආනපාන භාවනාව කියලා එකක් තියෙනවා පදපරමයි. ඔය හුස්ම ගැනීම පිට කිරීමත් ආනපාන භාවනාව. ඒක සම්මතයෙන් සම්ප්‍රදායෙන් අද ඔය භාවනා මධ්‍යස්ථානවල හුලං ඇද ඇද පිට කර කර ඉන්නවා අවුරුදු 100 ගණන්. හැබැයි ඒක ආනපාන සති සමාධි භාවනාව නෙමෙයි. ඒක නෑ අර අනතිවත්ත නට්ටේන භාවනාවක් අර ඉන්ද්‍රියානං ඒක රසට්ටේන භාවනාවක් තදූපක විරිය වහට්ටේන භාවනාවක් හෝ ආසේව නට්ටේන භාවනාවක් ඒ හැකේ නෑ. ඒක තියෙන්නේ මේ උලං රැල්ලට හිත පවත්වාගෙන උෂ්ම ගැනීම පිට කිරීම නිසා යම් ආකාරයක සමතේට පත්වීමක් තියෙනවා. තදංගම විස්කම්බන වශයෙන් කෙලෙස් පැලස්තර පිළියමකින් යටපත් කරන්න පුළුවන්. යටපත් කරනවා. හරියට තදින් අපි උත්සාහයෙන් උලම් පිර වූ බෝලයක් දියට තදින් යටපත් කරගෙන ඉනවා. කොයි වෙලාවෙ හරි අත්වැඩිය ගමන් මොකද වෙන්නේ? උලම් බෝලේ උඩිනවා. ඒ වගේ තමයි තදංගම විස්කම්බන ප්‍රහාණය. සමුච්ඡේද ප්‍රහාණය නම් අර හුලම් බෝලේ සහ මුලින් විනාශ කරලා අර උඩේන ගති සියලු දේ සමුග්ඝාත වශයෙන් නිස්සරණ වශයෙන් නැවත නූපදින ආකාරයට එකලෙස් මුල් මුල් සිඳින්න ඕන ඇත. අබෑටයකටත් වඩා පොඩි. කොච්චර මේ මුළු පෘථිවි තලයේ මුළු චක්‍රාවාට දසදහසක් තුල තියෙන්නේ මොනවාද? ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඌජා. අපි උපාදාය රූප හැටියට උපාදාන කරගන්නේ ඒකෙන් කෝටි ප්‍රකෝටි ගානකින් එක කොටසක් විතරයි. හැබැයි ඒකමයි අපිට බර. ඒකමයි අපිට බය. ඒකමයි අපි බැඳින්නේ. ඒකමයි නැති වුණොත් අපිට දුක. ඒකමයි ලැබුණොත් අපිට සැප කියලා අපි සතුටු වෙන්නේ සොම්නස් වෙන්නේ ඔය සියලු සැප විඳිනවා කියලා හිතන්නේ. මහා මුලාවක්. මේ මුලාවකින් තමයි සියලු මිනිස්සු මේකේ මේ උපාදානය කරගන්න. ඒ උපාදානය කරගන්න දේ අපිට කැමති දේ ඍෂිසේ මොහොතක් නවත්තන්න පවත්වන්න පුළුවන්ද? බෑ. ඒක නියත ධර්මයේ විපරි අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. ඒක වෙනස් කරන්න අපිට බෑ. ඒක නියතියක්. ඕ ඒක ඒ නාම ගොත්තන්න ජීරති. ඒක ඒක දිගින් දිගටම ඒ ගෙන ආපු ඒ ගොතාගෙන ආපු ඒක බුදු උනත් අරහත් උනත් තියෙනවා. ඒ බැමි තුන අතීතයට යන්න පුළුවන්. ඒකනේ අර පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් අතීතයට යන්න පුළුවන්. මොකද අර ගොතාගෙන ආපු වැම්ම අර දිගේ යන්න පුළුවන්. ඒකනේ මං කිව්වේ මේවා ධාතු හැටියට වරක, භූත හැටියට වරක, ගති හැටියට තවත් වරක. තුන අටාරස ධාතු. දැන් ආපෝ තේජෝ වායෝ පඨවි මේ කෝප්පේ තියෙන්නේ මොනවද? ඒක ඒක මම උපාදානය කරගත්තොත් මගේ කරගත්තොත් මේක ධාතු. මේක උපාදාය රූප. මේක දැන් අපි අපේ හිතේ මේ ගති හතර આવොත් පඨවි ගතිය, ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය අපේ හිතේ තියෙනවා. අපි සියලු දේට සැලෙන්නේ, සතුටු වෙන්නේ, දුක් වෙන්නේ, විඳවන්නේ, වේදනාව විඳින්නේ, රත් වෙන්නේ, මත් වෙන්නේ මොකද? අර පඨවි ගතිය, ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය අපි තුල ක්‍රියාත්මක වෙන නිසායි. එහෙනම් අපිට එහෙම ඒ පඨවි ගතිය නැත්නම් තදින් අල්ලගන්න බෑ. පටවිගතියක් නැත්නම් ඒක අපෙන් ගිලිහ යන්නත් බෑ. පටවිගතියක් නැත්නම් අපිට දුක් වෙන්න දෙයක්වත් නැහැ. අපි රත් වෙන්නේ නැහැ. දැන් ඔය මොනවා හරි දේශපාලන පක්ෂයකට මිනිහෙක් බැන්නහම අපි මොනකටද කේන්තියන්නේ? ඔය බලන්නකො රේඩියෝ එකේ ගුවන් විදුලියේ මිනිස්සු බැනගන්නේ නැහැ. ඇයි මේ? ඔය පටවි ගතිය. ඔය තියෙන තේජෝ ගතිය. වෙන මොකක්වත් නෙමෙයි උතේ. මායාවකට රැවටිලා මේ ආපෝ තේජෝ වායෝ පටවි හතර තමයි ඔය ගති හතරක් හැටියට සියලු මිනිසුන්තර සියලු පෘථග්ජන පුද්ගලයන් තුල ක්‍රියාත්මක වෙලා ඔය දුක් විඳවන්නේ ඔය උපාදාය රූප හැටියට උපාදානය කරගන්නේ මේ සියලු දේ. දැන් අපි ඔය දැන් ආගමක් ජාතියක් රටක් කුලයක් දේශපාලන පක්ෂයක් මොකක් හරි නියාම ධර්මයක් ඔක්කොම මේ අපි අපි මේ අපිට අල්ලන්න පුළුවන් දේවල් නෑ. අපි හැබැයි ඔය දේශපාලන පක්ෂේ උපාදානය කරගන්නේ කොහෙද? අර පටවි ගතිය නිසා, අර තේජෝ ගතිය වායෝ ගතිය ආපෝ ගතිය තියෙන නිසා. දැන් ආපෝ තේජෝ වායෝ පටවි හතරට අපිට දැන හඳුනා ගන්නට පුළුවන් වෙන විදියට වර්ණ ගන්ධ රස ඕජා තියෙනවා. මේ සුද්ධාෂ්ටකම එකටයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපිට මේ කෝප්පේ පාට තිබුණේ නැත්නම් මේකේ ගන්ධ සුවඳ අපි බොන දේ කන දේ වර්ණ ගන්ධ රස ඕජා තිබුණේ නැත්නම් ඒකේ අපිට වැඩක් නැහැ. ඒක අපිට දැන් ඕජස් තියෙන නිසායි අපි ලේ ධාතුවට මේ අපි කෑමක් අර අපි තද කෑමක් කියමුකෝ. කෑමක් කෑවහම ඒකේ අර වර්ණ ගන්ධ රස ඕජා තමයි අපේ ලේ ධාතුවට උරා ගන්න. අපි අර කුඩු ටික රොඩු ටික පිට වෙලා යනවා. මොනවද උරා ගන්න ලේ ධාතුවට? වර්ණ ගන්ධ රස ඕජා උරා ගන්නවා. ඒක තමයි පැවැත්ම. නෑ, විඥානය කියන්නේ අපි මේ වේගයක් වේදනාවක් ආවේගයක් ඇති කළ රත්වීමක් මත්වීමක් අපි මේක උපාදානය කරගන්නා ක්‍රියාකාරීත්වයයි විඥානය. ඒක අනිදර්ශන. ඒක නිදර්ශනයකින් කියන්න බෑ. ඒක ඒක චරං දුරං ගම. දැන් මෙතන ඉන්න මහත්තයා ඔන්නම් මේ වෙලාවේ හිතේ ගෙදරට ගිහිල්ලා හිතේ ගෙදරින් තියලා බලන්න පුළුවන්. පුළුවන් ද බැරිද? හිත එකපාරට ගෙදරට ගියන්න පුළුවන්. මං රාජ්‍ය වහලා ආවද නැද්ද දන්න? ඈ එනකොට යතුරු අරන් ආවද? කොහේ තිබ්බත් දන්නේ නැහැ. මේ කොහේ මොකින්ද ඔය ගියේ? විඥානය. ඒක නිසා මේක අතීත විඥානය, වර්තමාන විඥානය, අනාගත දුර ළඟ සියුම් ඝන මේ 11 ආකාරයටම ඔය විඥානය ක්‍රියාත්මක වෙනවා වරින් වර. වෙලාවෙන් වෙලාව. මේක විඥානය එකයි මහා පුදුම දෙයක්. මහා මායාකාරී දෙයක්. ඒ වගේම ඒක තරම් කාටවත් නොකිය දුවන්නේ. ඒ වගේම විවිධ තත්වයට, විකෘති තත්වයට, විෂම තත්වයට, වෙනස් වෙන තත්වයන්ට, සියලු තත්වයන්ට වරොත්තු දෙන නිසා තමයි කිව්වේ මේක විඥානය කියලා. විකෘති, විෂම, විවිධ, වෙනස් වෙන ආකාරයට ක්‍රියාත්මක වෙන නිසා ඒකට කිව්වේ විඥානය කියලා. වැදගත්ම දේ තමයි ඔය හයෙන් ච ධාතු විභංග සූත්‍රයේ ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන කියලා හයක් අර පොක්කුසාති රජුරන්ට විග්‍රහ කළා. ඔය හයෙන් අත්‍යවශ්‍ය වැදගත්ම බලවත්ම කොටස මොකද්ද? අවකාශ. අවකාශ නැත්නම් අවකාශයක් නැත්නම් අපිට දැන් කෑම කන්න පුළුවන් ද අවකාශයක් නැත්නම්? හුස්ම ගන්න පුළුවන් ද අවකාශයක් නැත්නම්? වතුර බොන්න පුළුවන් ද අවකාශයක් නැත්නම්? ලේ ගමන් කරන ද අවකාශයක් නැත්නම්? නැහැ. ඒ නිසා අවකාශය තේරුම් ගත යුතු බලවත්ම මේ ච ධාතු විභංග ඒ වැදගත්ම කොටස තමයි, අත්‍යවශ්‍ය පළවෙනි කොටස තමයි අවකාශය. අනික් මොනව තිබ්බත් ආපෝ තේජෝ වායෝ පඨවි විඥානයේ තිබ්බට අවකාශයක් නැත්නම් එතන සංකතයක් හදන්න, එතන භ්‍රමණයක් කරන්න, එතන වේගයක් වේදනාවක් උපදවන්න හෝ නැති කරන්න හෝ නවත්තන්න හෝ වැඩි කරන්න හෝ වෙනස් කරන්න හෝ මොනවත්ම කරන්න බෑ. බෑ. නිවන් දකින්නත් බෑ අවකාශයෙන්. මේකත් හොඳට තේරුම් ගන්න. ඒ මේ සිංහල මිනිස්සු අර දිත්තේව දිත්තමත්තම් භවිෂ්‍යති කියන එකේ භවිෂ්‍යති කියන කැලල අන්තිමට ගත්තලා දිත්තේව දිත්තමත්තම් විතරක් දැක්කොත් දැක්කා පමණයි. ඈ ඇහුවොත් ඇහුවා පමණයි. ඒ සම්පූර්ණ වැරදි පරිවර්තන මේකේ භවිෂ්‍යති කියන එකේ වැදගත්ම බලවත්ම ක්‍රියාකාරීත්වය තියෙන. ඒ දැකපු දේ ආශ්‍රයෙන් අපි ශක්තියක් බිහි කරගන්න. ඒ බිහිකරන ශක්තිය නිසා අපි භ්‍රමණය වෙන වේගය වේදනාව ආවේගය චිත්තාවේගය අලුතෙන් උපදී. ඒ භවිෂ්‍යති කියන එකෙන් බිහිකිරීම වෙන් කරලා ඒක අස්කරනවා කියන වචන ක්‍රියාකාරකම් තුනක් භවිෂ්‍යති කියන වචනේ තියෙනවා. දැක්කොත් දැක්කොත් පමණයි කියන එක නිකම් මේ සිංහලට මිනිස්සු ලේසියට හරවගෙන තියෙන පරිවර්තනය වැරදි එක ධර්මයක් නෑ. තල තිස් එකක් තියෙනවා. ගති තිස් එක. මේකෙ මොනවද තියෙන්නේ? ගති. මනුස්ස ගතිය, තිරස්චීන ගතිය, දේව ගතිය, භූත ගතිය, පෙරේත ගතිය, බ්‍රහ්ම ගතිය, මේ ගති ඔක්කොම. අපි මේවා මේ ගති තිස් එක තමා අපි තල තිස් එකක් හැටිය තියලා තියෙන්නේ. තමා තුළමයි ඔය ගති තියෙන්නේ. ආයිශරය. අර රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය නිසාමයි මේ ගති 31ම සකස් වෙන්නේ. ඔය ගතියට අදාළව ගති පටිසන්ධියක්. ගතියට අදාළව ගති නිමිත්තක්. ගතියට අදාළව ගති රුවක් ඇති වෙනවා. බාල ගතියක් හදාගත්තා නම් මේ ජීවත් වෙන කාලේ බහ ඉවතලු ගතියක්. බහ ඉවතල වූ ගතිය තමයි බහල වූ ගතිය බාල ගතිය. එතකොට අර බාල ගතිය තමයි හදාගන්නේ. ඒ ගතිය තමයි මරණ මොහොතේ ගති නිමිත්ත. ඒ ගති නිමිත්තට අදාළව තමයි ගතිපටිසන්ධිය. ගතිපටිසන්ධියට අදාළව තමයි ගති රුව, ගති ගුණ, ගති හඬ, ගති භව, ගති බල සියලු දේ. අර බාල ගතිය නම් ඉබේම ඒක නියාම ධර්මයට අදාළව අර බලු රුව එනවා, බලු හඬ එනවා, බලු ගුණ, බලු බල, බලු ශක්ති ඔක්කොම එනවා. ඒ වගේම දේව ගතිය පුරුදු කරගත්තා නම් දේව ගුණ, දේව රුව, දේව ගති එනවා. මනුස්ස ගතිය පුරුදු කරගත්තා නම් මිනිස් මනුස්ස ගුණ ධර්ම එනවා. මේ තිරස්චීන ගති පුරුදු කරගත්තා නම් තිරස්චීන රුව ගති හඬ බල සියලු දේනවා, පටිසන්ධිය වෙනවා. භූත ගතියක් පිරු කරගත්තා අර භූත රූපය ගතිය ගුණ සියලු දේනවා. ඒවා මේ ජීවත් වෙලා ඉන්න කාලේ අපි මේ ගතියක් පුරුදු කරගන්නවා, පුහුණු කරගන්නවා. ඒකට අදාළව ඒක හේතුවක් කොට ඵලයක් හැටියට අපිට පටිසන්ධිනවා. ඒකයි මේ සිද්ධ වෙන්නේ හැම තැනදීම. මේකයි තේරුම් ගත යුත්තේ. එතකොට අපි ආනපාන සති සමාධියෙන් කරන්නේ මොකද? අර නරක ගති අයින් කරලා හොඳ ගති ඇතුළට ගත්තාම නගති වෙනවා. නගති තමයි නිවන. යම් ගතියක් තියෙනවා නම් එතන නිවනක් නැහැ. බ්‍රහ්ම ගතිය, දේව ගතිය, බලු ගතිය, සිංහ ගතිය, මිනිස් ගතිය මේ සියලු දේ ඉවත් කළාම නගති වෙනවා. ඒකට කියනවා අලමරිය ඥාන දර්ශන විශේෂු. එකේ මනුස්ස ගුණ ධර්ම ඉක්ම වූ ආර්ය ගුණ ධර්ම වලට කියනවා ඔය අලමරිය ඥාන දර්ශන විශේෂය. සිදු වෙනවා. ඔය හැම තැනකදීම අවකාශය අවශ්‍ය වෙනවා අපේ තියෙන මේ ගතිය වෙනස් කරගන්න. නැතුව හරියන්න. මෙහෙමයි. ඒක මේකට මේ පටිච්ච සමුප්පාද විග්‍රහයක් තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති. උප්පාදෝ පවත්තං. පවත්ත නිමිත්තං, නිමිත්ත ආයුවනං, ආයුවනං ගතින්, ගති නිබ්බති, නිබ්බති උපපත්ති, උපපත්ති ජාජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනසාය උපාසාස සම්භවಂತಿ. ඒ පටිච්ච සමුප්පාද විග්‍රහ. ඊට පස්සේ චක්කුංච න පටිච්ච අනුපාදු අනුපාදෝ අපවත්තං අපවත්ත අනිමිත්තං අනිමිත්ත න ආයුහණං න ආනුහණං අගතිං අනුපපත්ති අනු අනිබ්බිති අජාතං අභූතං අකතං අසංගතං අනුපායෝ අනුපායෝ අනනිසිතෝ අරහං. මේ පටිච්ච සමුප්පාද විග්‍රහය නිවැරදි ආකාර. දැන් මේ අපි හිතාගෙන ඉන්නේ පටිච්ච සමුප්පාද විග්‍රහය කියන්නේ මේ අවිජ්ජාපත්‍ය සංඛාර විතරයිනේ. ඒ විතරක් නෙමෙයි, තව 96 ආකාරයක පටිච්ච සමුප්පාද විග්‍රහයක් විභංග ප්‍රකරණේ මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට බුද්ධාමඳුරෝ විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මේ නිවන් දකින්නට උපකාර වන මේ විග්‍රහය තේරුම් ගන්න ඕන. මහා නිධාන මහා ප්‍රධාන සූත්‍ර දෙකේම මේවා තියෙනවා. විභංග ප්‍රකරණේ මේවා පැහැදිලිව, පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මේවා පැහැදිලිව ප්‍රකරණ පොත්වල තියෙනවා. අර අභිධර්ම සමුච්චයේ ඕන, අර විසුද්ධි මාර්ගයේ ඕන. විසුද්ධි මාර්ග කාර්යයට ඕවා තේරුම් ගන්න බැරි වුණා. ඒක නිසා මේ සියලු ක්‍රියාකාරකම් හොඳටයි නරකටයි ඔක්කොම සිද්ධ වෙනවා. ඒවා ඔක්කොම හොඳට නිවනට උපකාර වන සහ පැවැත්මට උපකාර වන දෙපැත්තක් තමයි ওই විග්‍රහය කරලා තියෙන්නේ. ආනපානමයි නැවත, හේතුඵල ධර්මයමයි නැවත, ද්වතාවයමයි නැවත, කරණීය අකරණීයමයි නැවත, සුව අසුවමයි නැවත. ওই වචන දෙකකින් හැමතැනම හැම දෙයක්ම කියන්න පුළුවන්. හොඳයි, එහෙනම් දැන් දන්නෙම නැතුව 6ටත් කිට්ටු වුණා. දැන් මේ මහා සතරාසිපට්ඨාන සූත්‍රයේ හුඟක් දුරට තේරුම් ගත්තා. මේ ප්‍රශ්න අහලත් මේ අපේ හිතේ ඇතිවන සියලු දුක් කරදරවලට, අපහසුකම් අමාරුකම් වලට, මේ විනවීම් වලට, පිනවීම් වලට මැනමැන කටයුතු කිරීමට හේතුවක් දැන් තේරුම් ගත්තා. දැන් වර්තමාන මොහොතේ තමයි මේ සියලු දේ සිදුවෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔය අතීතයේ කොච්චර කල්ප කාලාන්ත ගානක් තිබුණත් ආයි කොයි වෙලාවේද අලුතෙන් මතුවෙලා එන්නේ? වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ එන වැරදි දේ අපි අයින් කළා, ඒ වෙනුවට හරි දේ ගත්තා නම් ඒක තමයි ආනපාන සති සමාධිය, ඒක තමයි සතරාත්‍රිපට්ඨානෙ, ඒක තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරන්නේ. නැතුව අපිට මේ අතීතය තුළ හිර වෙන්න හෝ අනාගතය තුළ අතරමං වෙන්න හෝ අවශ්‍ය නැහැ. වර්තමාන පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීති කිව්වේ 21 වරක්. මේකමයි හේතුව. මේක තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගත්ත තරමට අපිට සතරාත්‍රිපට්ඨානෙ පිහිටලා ආනාපාන සමාධියෙන් සම්පජාන කාර්යී හොති වෙන්න පුළුවන්. අනිච්ච දුක්ඛ අනාත්ම වෙනෙහි කළා නිබ්බිදා කියන තත්වයටපත් වෙන්න පුළුවන්. හොඳයි, එහෙනම් සාදු කාර්යයක් දීලා නම් මේ පින් අනුමෝදන් කරන්න. එතාවතා චම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදං මේ චම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදං මේ ඥාතීනං සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හොතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ගෝ ඥාතීනං හොතු සුඛිතා හොන්තු ඥාතයෝ. එමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමු සතන් සමාගමු යාව නිබ්බාන පත්තියා.